پتہ ہے ای پی روپے ایک کن پات ایک لانے ایک کار کم روپے دیکھی تو کوٹاستی کے ایورند تیکلا ایتک متکائی نے එතකොට දැන් රූපේ දෙයාකාරයකින් පෙන්වනවා. රූපේ කියන එක දෙයාකාරකින් පෙන්වනවා. අත්ති රූපං උපාදා අත්ති රූපං නෝපාදා. දැන් මුලින්ම චත්තාරෝච මේ දික්ක චතුර්ණංච මහභූතානං උපාදාය රූපං කියලා රූපේ පටන් අරගෙන 11 ආකාරයකට රූපේ බෙදුවා. ඒ වූ රූපය ඒකාන්ත වශයෙන් කියන්න පුළුවන් න හේතු අ හේතුකයි කියලා පෙන්නලා ආපහු ඇයි දෙයාකාරයකට මේක ආපහු විස්තර කරනවා. ඇයි ආපහු දෙයාකාරයකින් මේක පෙන්නන්නේ? දෙයාකාරයකට තුන් ආකාරයකට හතර ආකාරයකට මේ වගේ පෙන්නනවා. ආපහු ඒ මාතෘකා කරන්නේ ඒ විදිහට කියලා. අත්ති භික්ඛේ රූපං උපාදා නෝපාදා කියලා. ඒ උපාදායේ රූපේ උපාදාය නොවන රූපේ මොකක්ද කියලා විස්තර කරලා පෙන්වන්න ඕනේ ඉතින්. දැන් මුලින් මාතෘකා කරලා තුන් අර 11 ආකාරයකින් අතීතනාගත වර්තමාන වශයෙන් පෙන්වුවට පෙන්නලා ඒ හැම රූපයකම ගති ලක්ෂණ ටික පෙන්වුවට ඒ තුන් කාලය අනුව ගියේ හේතු නොවන අහේතුක වූ සංකත වූ සප්පච්චේ වූ ඒ රූපය මොකක්ද කියලා විස්තර වශයෙන් විස්තර කළා පෙන්වන්න ඕන නිසායි නැවතත් මේ විදිහට රූපය 1 2 3 වශයෙන් විපාත වශයෙන් මාතෘකා කර කර කාරණා දක්වන්නේ. එතකොට ඒකෙදිත් ද මුලින් මේ පින්නේ දැන් මේ ටික මාතෘකා විස්තර කරනව නෙමෙයි. විස්තරයේ නිදේශ කාණ්ඩයේදී තියෙන්නේ. මොකද චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං කියලා කිව්වට චතර මහ භූත රූපය මොකද්ද උපාදා රූපය මොකද්ද කියලා හාත්පසක නැත්නම් දන්නේ නැහැ. එහෙනම් ඒ ටික බෙදන්න ඉඩ ලබා ගんだයි නැවතත් මේ විදිහට කියන්නේ කියලා ඒක මාතෘකා කරනවා. රූපය දෙයාකාරකින් තියෙනවා. අත්ති රූපං උපාදා අත්ති රූපං නෝපාදා. උපාදා රූපයක් තියෙනවා. උපාදා නෝ රූපෙකුත් තියෙනවා. උපාදින්න රූපෙකුත් තියෙනවා. අනුපාදින්න රූපෙකුත් තියෙනවා. උපාදින්න උපාදානීය රූපෙකුත් තියෙනවා. අනුපාදින්න උපාදානීය රූපෙකුත් තියෙනවා. සනිදර්ශන රූපෙකුත් තියෙනවා. අනිදර්ශන රූපෙකුත් තියෙනවා. සප්පටික රූපෙකුත් තියෙනවා. අප්පටික රූපෙකුත් තියෙනවා. එතකොට ඉන්ද්‍රිය වන රූපෙකුත් තියෙනවා. ඉන්ද්‍රිය නොවන රූපෙකුත් තියෙනවා. මහභූත රූපෙකුත් තියෙනවා. මහභූත නොවන රූපෙකුත් තියෙනවා. විඤ්ඤාති රූපෙකුත් තියෙනවා. විඤ්ඤාති නොවන රූපෙකුත් තියෙනවා. චිත්ත සමුත්ථාන රූපෙකුත් තියෙනවා. චිත්ත සමුත්ථාන නොවන රූපෙකුත් තියෙනවා. මේ විතර චිත්ත සමුත්ථාන කියන්නේ ඒ කියන අර්ථම කියලා දෙන්න. එතකොට චිත්ත භූ වන රූප තියෙනවා. චිත්ත භූ නොවන රූප තියෙනවා. චිත්තානු පරිවර්තන රූප තියෙනවා. චිත්තානු පරිවර්තන නොවන රූප තියෙනවා. ආධ්‍යාත්මික රූප දිනවා. බාහිර තියෙනවා. ඕලාරික රූප, සුකුම රූප, දුර රූප, ළඟ රූප කියලා අර ටික ඒව මොනවද මොනවද කියලා පෙන්වන්න ඕන නිසා නැවතත් මාතෘකා වශයෙන් ආපහු තබනවා මේ දෙකම. ඊට පස්සේ ඔක ප්‍රකිරණක දුක. ඒ කියන්නේ මාතෘකාවේ දෙවෙනි නිදේශ දෙවෙනි කොටස. දැන් ඒක විස්තර කරනවා ඊට පස්සේ. දැන් උපාදා රූපෙකුත් තියෙනවා. උපාදා නොවන රූපෙකුත් තියෙනවා කිව්වනේ. දැන් උපාදා රූපය මොකක්ද කියලා විස්තර කරනවා ඊට පස්සේ. තත්ත කතමං රූපං උපාදා. උපාදාය රූපය කියලා කියන්නේ මොකේද? දැන් උපාදාය රූපය මෙන්න මේවා ලියා ගන්න ඕනේ දේවල් නෑ. එතකොට චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, ජීවායතනේ, කායායතනේ, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාප්ති, වචි විඤ්ඤාප්ති, ආකාශ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචේ, රූපස්ස සන්තති, රූපස්ස ජරතා, රූපස්ස අනිත්‍යතා, කබලින්ක ආහාර කියන මෙන්න මේ ටික තමයි මොකද්ද? උපාදා රූප කියලා කියන්නේ. උපාදා රූප කියලා කියන්නේ මෙන්න මේ කියපු ටික 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 3ක් වෙනවා. හරිද? එතකොට මේකෙදි මේ උපාදා රූපය පෙන්නලා මෙන්න මේ ටික තමයි උපාදා රූපය කියලා. ඊට පස්සේ කතමන්තං රූපං සක්කායතන. දැන් මේ ටිකේ මාතෘකාවක් වෙනවා උපාදාය රූප කියන්නේ මොනවද? දැන් මුලින් මාතෘකාව කළා දෙයාකාරයි. රූපේ දෙයාකාරයෙන් දක්වන්න පුළුවන්. උපාදා රූපයක් තියෙනවා, උපාදා නොවන රූපයක් තියෙනවා කියලා. ඒ මාතෘකාව විසඳනවා. මම ඒ ප්‍රශ්නාර්ථය විසඳනවා. උපාදා රූප කියලා කියන්නේ චක්කායතන, සෝතායතන, ගාහනායතන කියලා මේ ටික විස්තර කළා. දැන් මේ චක්කායතනය කියලා කියන්නේ මොකක්ද කියලා පෙන්නනවා. එතකොට එතනදී චක්කායතන කියනකොට චක්කු කියන වචනේදී චක්කු කියන වචනේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාංශ චක්සුසේ සහ ප්‍රඥා චක්සුසේ කියලා. ඊට පස්සේ ප්‍රඥා චක්සුසේ ප්‍රඥා ඇහැ අභව කොටස් පහකට බෙදෙනවා. බුදු ඇස, සමතත සමත ඇස, නැනස, දිවස, ධම්ම ඇස කියලා අහකට බෙදෙනවා. අපි කියමු භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් ලෝ බලා වදාරන්නේ අල්ප රජස්ස ඇති මහ රජස්ස ඇති සත්‍ය දක්නා ලදි කියලා පෙන්වන තැනදී බුදු ඇස කියලා කියන එකත් ප්‍රඥා ඇසේ ගොඩසකට යනවා. සියලුම ධර්මයන් දන්න නිසා, අනාවරණ නුවණක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ සමන්ත චක්කු කියලා කියනවා. ඒ නිසා සමත ඇස කියලා කියනවා. හැම තැනතම හැම දෙයම දකින ඇහැක් තියෙන නිසා. යාවතකං මෙයන් තාවතකං ඥාන, යාවතක ඥානං තාවතකං මෙය. දැනගතිය යුතු යම් තාක් දේයද්ද ඒතාක් බුදුහාමුදුරන් නුවණයි. බුදුහාමුදුරන්ගේ නුවණ යම් තාක් දේ ඒතාක් දැනගතිය යුතු දේ තියෙනවා. දැනගතිය යුතු දේ යම් තාක්ද බුදුරජාණන් වහන්සේට ඒතාක් නුවණයි. යම් තාක් නුවණද ඒතාක් දැනගතිය යුතු දේ තියෙනවා. ඒකයි යාවතක ඥෙයං යම් තාක් දැනගතිය යුතු දේද තාවතක ඥාන ඒතාක් නුවණ. යාවතක ඥානං තාවතක ඤෙයං යම් තාක් දනෝන ඒතාක් දැනගතිය යුතු දේ තියෙනවා. එතකොට ඒ ඇස මොකද්ද? සමන්ත චක්කු. ඊට පස්සේ චක්ඛු උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි කියන තැනදී ඥානේ නැමැති ඇස කියන ඥානං උදපාදි කියන තැනදී මහණෙනි මම මිනිස්සස වූ ඉක්මෝ දිවසින් උපදින්නා වූ චිත වෙන්නා වූ සත්‍යයන් දකිනු කියන තැනදී දිවස ගැන සඳහන් කරනවා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදේ කියන තැනදී කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්මසයි කියන තැනදී ධම්මක පෙන්වනවා. එතකොට බුදු ඇස, සමත ඇස, නුවණ ඇස, දිව ඇස, ධම්ම ඇස කියන මේ පහම යනවා ප්‍රඥා ඇස කියන තැනට. ඊට පස්සේ මාංශ චක්සුසේ දෙයාකාරකින් පවතිනවා. සසම්බාර චක්සුසේ සහ ප්‍රසාද චක්සුසේ කියලා. ඉතින් මෙතනදී මේ චක්කුන් කියන වචනේ නිර්වචනය කරන්නේ අර ඇස් එකක්වත් නෙමෙයි මේ මාංශ චක්සුසේයි. මේ ඇස් ටික ඔක්කොම පෙන්නලා ඇස් ගත්තාම මෙහෙම මෙහෙමත් ඇස් තියෙනවා. නමුත් මෙතෙන්දී කතමන්තං රූපං චක්කායතන. ඒ චක්කායතන වූ රූපය මොකද්ද කියලා අහනකොට දැන් මේ කියන්නේ ඔය අනිත් ඇහක් ගැන නෙමෙයි මසස ගැනයි කියලා ඇස ගැන පෙන්නනවා. එතකොට යං චක්කුං චතුන්නම් මහභූතානම් උපාදාය ප්‍රසාද අත්තභව පරියාපන්නෝ අනිදස්සනෝ අපටිගෝ යේන චක්කුණා අනිදස්සන සම්පටිග සම්පටිගෙන රූපං සන්දස්සන සම්පටිගං පස්සති. ඒ කියන්නේ යම් ඇසෙක් යම් ඇහක් තියෙනවා සතර මහා ධාතුන් නිසා ආත්ම භව පරියාපන්න වූ ආත්ම භාවයේ තමන් අනුව ගියා වූ තමන්ගේයි ගත්තා වූ ආත්ම භව පරියාපන්න වූ සතර මහා ධාතුන් නිසා පවතින ප්‍රසාද වූ දකින්ද බැරි සප්පටික ගැටෙන ඇහැ කියන එක දකින්ද බෑ. හරිද? ඇහැ කියන එකේ ලක්ෂණ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. අත්බව තමාගේ තමායයි අනුව ගියා වූ තමාගේ ජීවිතයයි අනුව ගියා වූ අත්බව පරියාපන්න සම්පටිගෝ ගැටීම් සහිත වූ යම් ප්‍රසාදයක් වේද අනිදර්ශනෝ සප්පටිගෝ යම් ඇහැකින් අනිදර්ශ ඒ ඇහි විස්තර ටික ඉස්සලා කිව්වේ ඇහි විස්තර ටික තමයි සතර මහා භූතයන් නිසා පවත්නා වූ ආත්ම භව පරියාපන්න වූ අනිදර්ශන වූ සම්පටිගෝ ප්‍රසාදයක් තියෙනවා නම් මේක තමයි ඇහැ කිව්වේ. සතර මහා ධාතු නිසා පවතින ඒ පුද්ගලයානුව ගියා වූ දකින් දෙබරි ගැටීම් සුභයන් යුක්ත වූ ප්‍රසාදයක් තියෙනවා. මෙන්න මේකයි ඇහ දකින් දෙබරි ගැටීම් සහිත ඒ ඇහෙන් ඇහැගෙන තවත් තහවුරු කරන මේ ඇහැගෙන සනිදර්ශනෝ සප්පටිගෝ රූපය දකින බලයින. හරිද? එතකොට රූපය දකී හෝ දකින්නේ හෝ ඒ කියන්නේ අනිදර්ශන සප්පටිගෝ මේ ඇහින් රූපය දැක්කා හෝ දකින්නේ හෝ දකී හෝ නම් යම් රූපයක් දැක්කා නම් අතීතේ අනාගතේ දකී නම් වර්තමානයේ දකිනවා නම් සනිදර්ශන සම්පටිගෝ රූපේ දැක්ක හෝ දකින්නේ හෝ දකිනවා හෝ කියන්නේ යම් ඇහැකින් නම් මේ ඇහැමයි තහවුරු කරන්නේ ආපහු. හරිද? ඒ ඇහැ ගැන කියනවා තෙල චක්කු නමුදු මේකට කියනවා චක්කුයි කියලා. හරිද? චක්ක ආයතන නමුදු වෙයි ඒකට චක්ක ආයතන කියලාත් කියනවා. චක්කු ධාතු නමුදු වෙයි චක්කු ධාතු කියලාත් කියනවා. චක්කු ඉන්ද්‍රිය නමුදු වෙයි චක්කු ඉන්ද්‍රිය කියලාත් කියනවා. ලෝක නමුදු වෙයි ලෝකය කියලාත් කියනවා. එතකොට ద్వාර නමුදු වෙයි ద్వාරය කියලාත් කියනවා. සමුද්‍ර නමුදු වෙයි සමුද්‍රය කියලාත් කියනවා. පණ්ඩර නමුදු වෙයි පණ්ඩර කියලාත් කියනවා. එතකොට නෙත්ත නමුදු වෙයි නයන නමුදු වෙයි වස්තු නමුදු වෙයි චෙත්ත නමුදු වෙයි. එතකොට ඕරිම තීරේ නමුදු වෙයි ශුන්‍යෝගාම නමුදු වෙයි කියලා මේකට කරුණු රාශියක් තියෙන අපි ඒක බලමු. අටුවාවේ ඒකෙන් එකට විස්තර තියෙනවා මොකද්ද ඒ හේතු ටික කියන එක. එතකොට ඒ ඇහැ හඳුන්වනවා නම් කීපයකින් ඒ ටික තියාගන්න තෙල චක්කු මේ 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 ඇහැ චක්කු නමුදු වෙනවා. හරිද? චක් ආයතන නමුදුද වෙනවා. චක්කු ධාතුද නමුදු වෙනවා. චක්කු ඉන්ද්‍රියද නමුදු වෙනවා. ලෝකයේද තෙල ලෝක නමුදු වෙයි. ద్వార నమ్ముదు వేయి, సముద్ర నమ్ముదు వేయి, పండర నమ్ముదు వేయి, అరే కెత్త నమ్ముదు వేయి, కెత్త 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 ఇత పాస్తే వస్తు నమ్ముదు వేయి, అరే నెత్త నమ్ముదు వేయి, నయన నమ్ముదు వేయి, ఓరిమ తీరే నమ్ముదు వేయి, శూన్యోగామ నమ్ముదు లాగంటే ఇతగొట్టే ఈ ఎహట ఇంత విస్తరటి కక్కిన అటు ఒక కథమంత రూపం చక్కాత ఎనాది ఇతగొట్టే మెతనది మీ అసగన ఇతకొటికి అని మాంస చాక్షుసే కన్నా మాంస చాక్షుసే దయాకారకి తీయను ససంభార చాక్షుసే సహ ప్రసాద చాక్షుసే కేలా ఇతగొట్ట ఎస్ వల అటేం మత్తేహి ఎస్ బెమ అటేం దిపస అక్సి కూటే అతర హిస్మోలేం పితత ఎస్లోం పిలిసినంతన లద్ద మే ఎస్ కుహరే ఏ బెమే యట మే దిపత్తిం వటవేళ యట మే కుహరే ములు ములిం ఉడ మీ ఎస్ వల అతిలిన మీ అహగన దం కియని అర్ద ఏ సంక్షేపేం సతర ధాతు కితియం గత్తామ పటవి ధాతు ఆపో ధాతు తేజో ధాతు వాయో ధాతు కిన సతర ధాతుయి వర్ణ గంధ రస ఊజా కియన హతరాయి అటాయి ఇటువంటి సంభవే సంతానే జీవితే భావే ప్రసాదే కాయ ప్రసాదే చక్కు ప్రసాదే కేలా హయాకార రూపకుయి తేన మీ దాహతరాకార రూపేట తమై ససంభారిక చక్షుసే కేలా కియని అర్థ మీ దాహతరాకార రూపేట తమై ససంభారిక చక్షుసే కేలా కియని పటవి ఆపోతేజు వాయు వర్ణగంధ రసోజ సంభవే సంతానే జీవితే భావే జీవితం రూపే భావ రూపే కాయ ప్రసాద రూపే చక్కు ప్రసాద రూపే కేల మే దాహతర ససంభార చక్షు హట వేరే అర్థ మీకు చూడు చూడు ఇస్తుంది కదా జీవితంది భావ ప్రసాదే కాయ ప్రసాదే చక్కుంది కర్మ సంతానం మేకర తవ న్యాయకం రూపకలాప 47 ఆకారక నహతి ఇస్తర కరణ ఏక అపిత ఇట పస్తే మే రూపే ససంభారేద్ ఇతకొట మే రూపే మెసే మే దాహత్ర ఆకారకం యుక్త రూపకలాపోలిం హెదును మే రూపే తమై ఎహ కేల కియన్ లోక్య ఎస సుదుయ ఫలలే విశాలయ యమ్ ఎసా ఖండిన గనియే ఎసా హందిన గనియే నోయి లోక్య కిన సుదు పాటై లోకుయి దిగై కేల ఎహ గన కథా కరనవన లోక్య ఎహ ఎహ నియమ స్వభావే హందునవ నివి హరిద హందునే నివి వస్తువ ఎస వసేన్ హందిన గని మే ఒక్కొమ ఇక్కట ఎకుతు కల హంబెన మే వస్తువమ వస్తు టిక ఎస హటియ లోకయ హందునగన తీయన్నే ఏ మాంసపిండే అస్తు కూపే పిహితియే మే ఎస్ వలేహి మే మత్ పిడ మే వ్యాన్ హదురు మత్ పిడ ఎస్ వలే పిహితియే నహర హుయెన్ హిస్ మొలేన్ బెందునే హిస్ మొలే మొలేన్ నహర నెమతి నూల్లోని మేక హెమతన బెందిలా తీయన్ ఎహి సుదు పెహయద కలు పెహయద లే పెహయద పటవి ధాతుదు ఆపో ధాతుదు తేజ ధాతుదు వాయు ధాతుదు ఎత అరద ఎతగొట్ట ఎహ ఎహి శమ బహులేహిన్ సుదు పాటద పిత బహులేహిన్ కలు ఊయేద కిసిరి బహులేహిన్ లేవన్ ఊయేద పృథ్వీ బహులేహిన్ చతురునేద ఆపో బహులేహిన్ జగురునేద తేజో బహులేహిన్ దవేద వాయు బహులేహిన్ భ్రమణే వేద అరద ఇతకొట పటవి ధాతువు నిసా పెతిర్లా తీయనో ఆపో ధాతువు నిసా దగ్గరేనో తేజో ధాతువు నిసా దవెనో వాయు ధాతువు నిసా భ్రమణే వినో ఎహాట మేట కరకొను కిలకి එතකොට පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා මෙතින් අර වචන දෙකේ අර්ථය බලා ගන්න ඕන මොකද්ද කියලා සම්භව සංතහන කියන එක. එතකොට සම්භව සංතහන කාය ප්‍රසාද චක්කු ප්‍රසාද භාව රූප ජීවිත රූප කියන මෙන්න මේ කාරණා හයයි මේ රූප 14ක් තමයි ඇහැ කියන තැන තියෙන්නේ. මේ එකින් එක එකින් එක එකින් එක පෞතන යථා ස්වභාව වෙන්දෙන් වෙන්දෙන් කළ බැලුවාම ලෝකයා නිමිති වශයෙන් ගන්නා විදිහේ ඇහැ කියන ධර්මතාවයක් පනවන්න බැසගන්න ලැබෙන්නේ නැහැ. එහෙම ධර්මතාවයක් තියෙනවා නෙමෙයි. මේ වගේ එකට එකතු කළා මෙහෙම තියෙන මේ මාංශ පින්ද අක්ෂි කූපේ, ඒ කියන්නේ මේ ඇස් කුහරේ පිහිටි මාංශ පින්ද තමයි ලෝකයා නිමිති වශයෙන් ඇහැ කියලා කියන්නේ. ලෝකයා යම් ඇහැකට ඇහැක් කියයි නම් ලෝකයා නියම ඇහැ හඳුනනවා දකින්නවා නෙමෙයි. එතකොට ඇහැ කියලා ලෝකයා නිමිති වශයෙන් ගන්න සිද්ධාන්තයේ මේ විදිහට හොඳට බෙදලා වෙන් කළා බැලුවාම අල්ලන්න පුළුවන් කමක් ආපහු නැහැ. තේරෙන්නේ මේ වගේ කොටස් රාශියක් එකතු වෙලා අපිට පෙනී හිටින සිද්ධාන්තයේ ආපහු ඒ සිද්ධිය නොවන. එතකොට එයා සසම්බාරික චක්සුතේ හොඳට දකින මේ 14 ආකාර රූපයෙන් විස්තර කළේ මේ රූප කලාප 14කින් හැදිලා මේ ඇස් ගුල ඇතුළේ තියෙන මාංශ පින්ඩේ නහර වලින් බැඳිලා මොළේ ස්නායු වලින් බැඳිලා තියෙන මෙන්න මේ මාංශ පින්ඩේ ට කියන මොකද්ද සසම්බාරික චක්සුසිය කියලා. ඔය දැන් කීයේ සසම්බාරික ඇහැගෙන හරිද? මෙහි යමක් සුදුද මෙහි බැඳුණු සතර මහා භූතයන්ගේ උපාදාය ප්‍රසාදයේදී මේ විදිහේ තියෙන මේ ඇහි යම් සුදුපාත ස්වභාවයක් තියෙනවා නම් මේක තමයි මේ සතර මහා භූතයන් නිසා බැඳුණු ප්‍රසාදය කියලා කියන්නේ. අර සසම්බාරික චක්සුසේ උඩ තියෙන සුදුපාත ස්වභාවය තියෙනවනේ මෙන්න මේකට තමයි ප්‍රසාදය කියලා කියන්නේ. ඒකෙදිත් ඒ ප්‍රසාදය තව හොඳට විස්තර කරනවා. මෙහි යමක් සුදුද සුදු පාටට තියෙන එහි බැඳිලා තියෙන හරිද? සතර මහා භූතයන්ගේ උපාදාය ප්‍රසාදයක් තියෙනවා නම් ඒ මේ සුදු පාට තියෙන ප්‍රසාදෙයි බැඳිලා තියෙන්නේ හරිද? ඒ සසම්බාර චක්සුසෙහි සෙවන මණ්ඩලයෙන් වට වූ කෘෂ්ණා මණ්ඩලයේ මැද, ඒ කියන්නේ සුදු පාට මණ්ඩලයෙන් වට වෙලා කළු පාට කළු ඉන්ද්‍රියාවේ මැද හරිද? දැන් ප්‍රසාදී චක්සුසේ කියන්නේ එන්නේ හරිද? සෙවන මණ්ඩලයෙන් කියලා කිව්වේ සුදු පාට මණ්ඩලයෙන් වට වෙලා කෘෂ්ණ මණ්ඩලය කියලා කියන්නේ කළු පාට රෞම මණ්ඩලයෙන් මැද. ඉදිරියේ සිටියෝන්ගේ ශරීර සතහන උත්පාදන ප්‍රදේශයේ හිව් දෘෂ්ටි මණ්ඩලයේ පුළුම් පොටකේෂන් දරන චතුරාත්මෙන් ඇස්පරලසති පැතිර හරිද? ඒ කියන්නේ ඉදිරියෙන් සිටින කෙනෙකුගේ රූපේ ඡායාව පිළිඹු වෙන ආකාරයට හරිද? මේ ප්‍රසාදයේ තියෙනවා හරියට කපු පුළුම් තට්ටු හතකට තෙල් වැක් කරුවාම තියෙනවා වගේ මේ කලින්ද්‍රියාව මැද උකුණු හිසක් පමණ ප්‍රමාණය මේ ප්‍රසාද චක්සුසේ පිහිටලා තියෙනවා. ඒක හොයා ගන්න පුළුවන් කියනවා. ඉදිරියේ ඉන්න කෙනාගේ ඡායාව හරියට වැටෙන්නේ ඒකට කියනවා. හරිද? එතකොට කිරිමවුන් සතර දෙනෙකු විසින් දැරීම් නැවීම් සැරසීම් පවන්සලීම් ආදී කෘත්‍යයන්ගෙන් රජකුමරෙකුමෙන්, ඒ කියන්නේ යම් රජකුමරයෙකුට දරා කන වඩා ගන්නවා, තුරු කර ගන්නවා, ඒ වගේ කවනවා, පොවනවා, නාවනවා, පවන්සලනවා වගේ කෘත්‍ය ටිකක්කින් රජකුමාරයෙකුට උපස්ථාන කරනවා වගේ දැරීම් බැඳීම් දැසවීම් කම්පන යන කෘත්‍යයන්ගෙන් සතර ධාතු විසින් කරන ලද උපකාර ඇතුව හරිද? හැම වෙලාවෙම පති ආපෝ තේජෝ වායු කියන සතර ධාතුයෙන් මේක දරාගෙන ඉන්නවා, බඳවගෙන ඉන්නවා, පැසවීම, කම්පණය කිරීම කියන නොයෙක් කෘත්‍යයන් යුක්තව උපකාරය ඇතුව කෘතු චිත්ත විසින් උපස්ථාන කරන ලදව. හරිද? කෘතු ජරු කෘතු ජවයෙන් චිත්ත ජවයෙන් උපස්ථාන කරන ලදව පවතින එතකොට ප්‍රමාණෙන් උකුණු හිසක් පමණ චක්කු විඥානාදීන්ට ద్వාර භාවය සිදු කරමින් සිටී. හරිද? මේ ධම්මයේ චරිතන විසින් මෙසේ කියන ලදී. යම් චක්කු ප්‍රසාදයක් විසින් රූපය දක්නා ලැබේද ඒ කුඩා සියුම් උකුණු හිතකට උපමා බඳු උපමා ඇත්තේ. එතකොට චක්කු ප්‍රසාදය කියලා කියන්නේ අන්නේ ප්‍රමාණය. එතකොට අපි දැන් මෙහෙම ඇහැට ඇඟිල්ලෙන් එහෙම ඇන්නොත් මේ ඇහැට වදිනවා එහෙම නෙමෙයි. තේරෙනව නේද? මේ වදින්නේ කාය ප්‍රසාදයට. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැ කියනකොට ඇහි කෘත්‍ය කියනකොට මේ ඔක්කොම ටික එකට එකතු කරලානේ අපි ඇහැ කියලා හිතාගෙන යමු. නමුත් යම් දර්ශන කෘත්‍යයක් කරනවා නම් දර්ශන කෘත්‍යයක් කරනවා නම් ඒ පෙනෙනවයි කියන තැන මේ ඇසේ තියෙන උකුණු හිසක් පමණව ඉතා සිවු තැනකින් ඒකද පවතින්නේ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධර්මතා හතරෙන් උපකාර ලැබමින් උපස්ථාන ලැබමින්මයි මේ ධර්මතා මේ ප්‍රසාද රූපයේ පවතින්නේ. ඉතින් මේ විදිහට පෙන්නලා මෙන්න මේ ඇහැ ගැනයි කියලා අනිත් ඒවා ගැන කෙටියෙන් විස්තර තියෙනවා. නමුත් මෙතෙන්දී ඊට පස්සේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන් කියලා පෙන්නනවා. ඊට පස්සේ චතුන්න මහ බුතන උපදව කියන ලදී බාල ජනයන් විසින් මගේ ආත්මයයි ගන්නා ලද හේන් ශරීරයත් ස්කන්ධ පංචකයත් අත්ත භාවයයි කියන ලදී. බාල ජනයන් විසින් මම මගේ කියලා ගන්න නිසා මේ රූපයත් නැත්නම් ස්කන්ධ පංචකේ ආත්ම භාවයයි යන විවහාරයට යනවා මම මගේ කියලා ගන්න නිසා. එහි අන්තර්ගත වූයේ එහි ඇසුරු කරන ලද්දේ අත්බව පරියාපන්න. මේ ශරීරය මේ ස්කන්ධය තමාගේයි තමාගේ ආත්මයයි බාලජනයන් විසින් ගන්න නිසා එබඳු රූපය ඇසුරු කරනුයේ කියන අදහසකින් අත්බව පරියාපන්න කියලා මේ හැට කියනවා. ආත්ම භවන්ව ගියා වූ කියලා මේ හැට කියනවා. එතකොට මෙය පරිකල්පිත වචනය. ඒ ඉබඳු අනිදර්ශන වූ සම්පටිග වූ ඇහැ රූපයක ගැටුනේ හෝ කියලා කියන්නේ අතීතය ගැන කියනවා. ගැටෙන්නේ හෝ අනාගතය ගැන කියනවා. ගැටෙයි හෝ කියලා කියනවා. ඊට පස්සේ පරිකල්පිත වචනයක උත්තේ කියන්නේ දකින්නේ හෝ කියලා වර්තමාන පරිකල්පිත අල්පින් අර්ථයකිනුත් කියනවා. පරිකල්පිත කියලා කියන්නේ මෙහෙම වෙනවනා කියලා කියන්නේ. ඒ කියන්නේ උපකල්පනයක් ඇහැ රූපයක ගැටේනා කියලා තුන් කාලෙන් එකකටවත් නැතුව කියනවා. ඒ ටික තමයි අර මේ පෙළේ පෙන්වන්නේ යම් අනිදර්ශන වූ සම්පටිග රූප ඇහක් සනිදර්ශනෝ සම්පටිග රූපයක ගැටුනේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ නම් කියලා. ගැටෙයි නම් ගැටෙන්නේ නම් කියලා හතර ආකාරයකට පෙන්වන්නේ ඒක. ඊට පස්සේ සුව ජාතින් එක්ලස් කිරීමේ අර්ථයෙන් චක්කායතනන. හරිද? සජාතින් කියලා කියන්නේ ඒ කියන්නේ ආයතනවල ලක්ෂණය අපි කතා කළේ නෑ මේව. ඒ කියන්නේ යමක් රැස් කරන අර්ථය තමයි ආයතන කියලා කියන්නේ. එකතු කරන අර්ථයෙන්. හරිද? මේ ඒ කියන්නේ දැන් ආයතන ගැන කියන්නේ ආය දානත්තු ආයතනත්තු කියලා. ඒ කියන්නේ ආකාරත්තු ආයතනත්තු කියලා ස්වර්ණාකර රතනාකර වගේ ආකාර තියෙන. ඔය ඉල්ලන් ඒ ආකාර වලින් නැවත නැවත ඒ වස්තුන් උපදිනවා වගේ ඈ මණික ආකාර වලින් රත්තරන් ආකාර වලින් තෙල් ආකාර කියලා කියන්නේ ඒ වෙන තෙල් ආකාර වලින් නැවත නැවත තෙල් වෙනවා වගේ ඈ මණික ආකාර ඒ පතල් වගේ ආකාර වලින් වස්තුන් උපදිනවා වගේ මේ ආයතනයන් නැවත නැවත චිත්තජෛසික ධර්මයන් ඒ වස්තුන් උපදින නිසා ඇහැට කියනවා ආයතනයි කියලා සජාතින් උපදින නිසා ආයතනයි කියලා කියනවා එතකොට ශුන්්‍යත ශුන්්‍යතා ස්වභාවයෙන් නිස්සාර නිස්සාරාර්ථයෙන් ධාතුයි එතකොට තෙල චක්කුද වේ චක් ආයතනද වේ චක්කු ධාතුද වේ කියලා කියපු ටික තියෙනවනේ ඒ ටිකේ අර්ථ ටික මේ කියන්නේ එතකොට නිස්සාරාර්ථයෙන් ශුන්්‍යතාර්ථයෙන් කියනවා ධාතුයි කියලා හරිද දර්ශන ලක්ෂණෙහි අධිපති අර්ථය ඉන්ද්‍රියයි කියලා කියනවා ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියන එක යම් දැකීමකට මුල් වෙන අර්ථයකින් ඇහැට ඉන්ද්‍රිය කියලා කියනවා. බින්දෙන විනාශ වෙන අර්ථයකින් බින්දෙන විනාශ වෙන නැසෙන අර්ථයකින් කියනවා ලෝකය කියලා. හරිද? වලංචන අර්ථයෙන් මේ ద్వාරයයිද කියන ලදී. වලංචන කියනවා. වලංචන අර්ථයෙන් එතකොට වළඳන අර්ථයෙන් කියනවා ద్వාරයයි කියලා පිරවිය නොහැකි අර්ථයෙන් කියනවා samuddayයි කියලා. මේ හැකියන එක රූප බලලා බලලා කවදාවත් ගොන්න බැරි නිසා පිරවිය නොහැකි අර්ථයෙන් කියනවා samuddayයි කියලා. පිරිසිදු අර්ථයෙන් කියනවා පරිසුද්ධ අර්ථයෙන් පණ්ඩරයයි කියලා කියනවා. ස්පර්ශාර්ධීන්ගේ හටගැනීම අර්ථයෙන් කෙත්ත නම් කියලා කියනවා. කෙතයි කියලා කියනවා. හරිද? චක්කු විඥානයේට චක්කු විඥානයේ ආදී ධර්මයන්ට චක්කු විඥානයේ අනුව උපදින ධර්මයන්ටත් පිහිතාර්ථේ උපකාරකාර්ථෙන් වස්තුයි කියලත් කියනවා. හරිද? සම විසම දක්වන ආත්ම භාව පමුණුවන අර්ථයෙන් නෙත්තයි කියලත් කියනවා. එතකොට එම අර්ථයෙන්ම නයනයිද කියලත් කියනවා. සක්කායෙහි අන්තර්ගතෙහි මේ ඕරිම තීරයයි කියලා කියනවා. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධෙහි අන්තර්ගත නිසා මේකට කියනවා මොකද්ද? ඕරිම තීරය කියලා. ඕරිම තීරය කියලා කියන්නේ මෙතර කියනවා. පාරිම තීරය කියන්නේ එතර කියනවා. එතකොට හැම වෙලාවෙම ඕරිම තීරය කියලා කියන්නේ ලෝකයන්ගේ ධර්මතා ටික ඔක්කොම ඕරිම තීරය මෙතර. හරිද? පරතර එතර. දැන් අපි කියමු ආසුසෝපන සූත්‍රයේ පෙන්නන තින්නම් පාරගතෝ තලේ පිට්ටති බ්‍රාහ්මණ ඈ එතර වෙලා පරතර හිටි බ්‍රාහ්මණයා පහතනවා. එතකොට අර නයි සර්පය හතර දෙනයි නයි පස් දෙනයි වදකය පස් දෙනයි වැලිකිලි පනටන් උතු මිත්‍රයයි අර නදියේ මෙහා තීරයට එනකන් එනවා පන්නක. ඒ මෙහා තීරයට තමයි ඕරිම තීරය කියලා කියන්නේ. ඊට පස්සේ රහතන් වහන්සේ මොකද කරන්නේ? ඔවුන් එකෙකුටත් අල්ලන්න බැරි විදිහට සමුද්‍රයට පැනලා හබලක් නෑ ලී කැන්ඩල් වලින් පාරුවක් හදාගෙන අතින් පහින් වෑයම් කරලා ඊතර යනවා. ඊතර පිහිටිය උන්වහන්සේ පාරම තීරය කියලා කියනවා. එතකොට මේ ඔක්කොගෙම මිදිලා මෙයාට අපහු අල්ලන්න බැරි තැනකට ගිහිල්ලා ඊතර පාරම තීරය කියලා කියන්නේ ඕරිම තීරය කියලා කියන්නේ මෙතර. මොකක් නිසාද? සක්කායෙහි අන්තර්ගත වෙන නිසා ඕරිම තීරයයි කියනවා. හරිද? බහු සාධාරණ අර්ථයෙන් ස්වාධිකාරී අර්ථයෙන්ද සංයෝගාමේ වෙයි. ඈ බොහෝ දෙනාට සාධාරණ අර්ථයෙන් ස්වාධිකාර කියන්නේ තමාම අධිකාරීත්වයෙන් කටයුතු කරන නිසා. මොකද ස්වාධිකාර? එතකොට සංයෝගාමී ඒ කියන්නේ ස්වාධිකාරය කියන්නේ අනිත් අයකගේ හිතක් නැතුව තමන් එක්කම ජීවත් වෙන්න පුළුවන්කම තියෙන නිසා. දැන් ඇහැ කියන එක රූපයට සම්බන්ධ වෙලා නම් රූපේ නැතිනොත් ජීවත් වෙන්න බෑනේ. රූපේ මකලමුණ තමන්ට ජීවත් වෙන්න පුළුවන්. තමන් තනියම ජීවත් වෙන්න පුළුවන්කම තියෙන නිසා සංයෝගාමී කියලා කියනවා. ස්වාධිකාරය. හරිද? එතකොට එකනේ මේ ටික. එතකොට මේ කියපු ඔය විස්තර ටික අනිත් හැම ආයතනයකටම දකින්න. ඒ කියන්නේ ඇහැ ගැන කියපු එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කියවනේ චක්කු කියලා කියවනේ. එතකොට චක්කු කියපු එකට සෝත කිව්වහම සෝත දවේ, සෝත ආයතන දවේ, සෝත ධාතු දවේ, සෝත ඉන්ද්‍රිය දවේ, ලෝක දවේ, සමුද්ද දවේ, පණ්ඩර දවේ, නෙත්ත මේ කියලා. එතකොට නෙත්ත වෙනුවට සෝත කියන එක යොදාගත යුතුයි. අනිත් කාරණා ටික ඒ විදිහටම කියදෙනවා. එතකොට මේකෙන් නැවත 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 දෝත ඒ ඇහැ ගැන, ඒ උපාදාය ප්‍රසාදය ගැන දෝත ලං කරලා පෙන්නනවා මේකෙන් කරන්නේ. මෙන්න මේකටයි ඒ උපාදාය ප්‍රසාදය කියලා කියන්නේ කියලා. හරිද? එතකොට චක්කායතනේ යෙන් චක්කුං චතුන මහ බුතාණන් උපාදාය ප්‍රසද වූ මේක කාරණා දෙකකට පෙන්නනවා, හතරකට පෙන්නනවා. අනිදර්ශන සම්පතිග ඇහැ රූපයක ගැටුණේ හෝ ඊට පස්සේ සනිදර්ශන සම්පටිග රූපයේ ඇහි ගැටුනේ හෝ කියලා මේ දෙක දෙපැත්තට පෙන්වන එහි කියලා ඇහැ කියන්නේ මේකයි කියලා තහරු කරනවා. ඒකට හේතුව හැටියට පෙන්වන ඇයි මෙහෙම දෙපැත්තට කියන්නේ කියලා. දැන් කැමැත්තෙන් හැමෝ කරන රූපයක් බලන කෙනාට මේ අනිදර්ශන වූ සම්පටිග වූ ඇහැ රූපයක ගැටෙනවා. යහපිකම් විදුලිය හරි ආලෝකයක් හරි බලන්න කැමති නැහැ. කැමති නැති කෙනාගේ උනාට ඇහි වදිනවා. තේරෙනවද නේද? දැන් ඔය වෙල්ඩින් කරනවා වගේ තැනක එළියක් අපි බලන්න කැමති නෑ. නමුත් එළිය වදිනවා ඇවිල්ලා අපිට. නේද? බලන්න කැමති දෙයක් නැතිවෙනවා. එතකොට ඒක රූපය ඇවිල්ලා හැපෙනවා. ඇහැ රූපයක හැපුණේ හෝ රූපය ඇහැ හැපුණේ හෝ ඒද මේ ඇහැමයි. රූපය හැපෙන ඇහැක් තියෙනවා නම් ඒ ඇහැයි. ඇහැකින් රූපය බලයින රූපයක හැපේන ඒ මේ ඇහැ කියන කාරණාවෙන් මේ ඇහැගෙන දොඩට පෙන්නනවා. ඊට පස්සේ සෝතායතනය කියලා කියන්නේ මොකද්ද? එකත් එහෙමයි. යම් සෝතයක් තියෙනවා නම් සතර මහා ධාතුන් නිසා උපන් ආත්ම භව පරිහාපන් වූ අනිදර්ශන වූ සම්පති වූ ප්‍රසාදයක් වේද? අනිදර්ශන වූ අපපටි ගෝ සෝතයෙන් අනිදර්ශන වූ සම්පති ගෝ සබ්දේ ගැටුනේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් තෙල සෝත නමුදේ, තෙල සෝත ආයතන, තෙල සෝත ධාතුද, තෙල සෝත ඉන්ද්‍රියද, තෙල ලෝකද, තෙල ද්වාරද, තෙල සමුද්‍රද, තෙල පන්දරද, තෙල ශේෂ්ත්‍රයද, තෙල වස්තුද, තෙල ඕරිම තීරේද, තෙල ශුන්‍යෝගාමද වේ. හරිද කියලා අර විස්තර ටිකම එතකොට දකින්න. එතකොට කන කියන එකද අනිදර්ශනයි. දැන් මුතුල් මාර්ගයෙන් මේවා කරන්නද නේද? ප්‍රසාද ගැනීම කළා තියෙනවනේ. අර කන කියනකොට අපිට පේන්නේ මේ කනනේ. නමුත් යම් සද්දයකට කම්පණය වෙන්න පුළුවන් මේ කන ඇතුලේ සියුම් මුදුවක් වගේ සියුම් කම්බියක් රවුම් කරුවාම තියෙන මුදුවක් විදිහට තමයි මේ සෝත ඉන්ද්‍රිය තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට ඒක හෙලවෙන කම්පණය වෙන ආකාරයට තමයි කනට සද්දේ ගැටුණා කියලා කියන්නේ. කන කියන්නේ මේක නෙමෙයි. ඈ එතකොට මේ ඒ කම්පණය වෙන තාලවල තමයි අපි උපාදාන කරගෙන ඉන්නේ. මේ හවල් ගායකයා කතා කරනවා, හවල් කෙනා කතා කරනවා කියලා ඒ හැම වෙලාවෙම ඒ ශබ්ද නානත්වයට ඒ මොකද ඒකට කියන ඒ මුද්දක ස්වභාවයෙන් තියෙන මොකද දෙර හැක ස්වභාවයෙන් තියෙන ඒ වලල්ල වගේක හැම වෙලෙම කම්පණය වෙන එකට විස්තර ටිකක් තියෙන එක බලා ගන්න දරනවාට ඒක කම්පණය වෙන එක තමයි සද්ද ඇහෙනවා කියලා කියන්නේ. එතකොට ඒ කම්පණය තමයි අපි හඳුනගන්නේ අහවල කතා කරනවා, අහවල කතා කරනවා. එක්කලට දැන් අපි කියමු අපිට මේ ඇහින් දකින රූප ප්‍රකට නිසායි අනිත් ඉන්ද්‍රියන්ගේ තියෙන සංවේදීතාවය ගැන අපිට දැනීම නැත්තේ. යම් වෙලාවක ඇහින් යමක් පේන්නේ නැති වුණොත් අපිට හොඳට පුළුවන් සංවේදිතාවය අඳුර ගන්න. දැන් ඔය අන්ධ අය ඉන්නවා, අව කෙනෙක් කතා කළාම සමහරට අවුරුදු ගානකින් හම්බුණාට පස්සේ වුණා නම කියලා මා කවද්දා ආවේ කියලා අහයි. එච්චරට ඒගොල්ලන්ට ඒ සද්දේ ගැන සංවේදී හොඳට දන්නවා. අහවලා අහවලා කියලා මහවැය බණ්ඩය කියලා එතනනේ ගොඩක් කියන්නේ. දැන් ඔය මාස ගානක් හම්බුනේ ඉතින් තග්ගාලා එන සද්දේ ඇහිලා ඈ ස්වාමිනාට කොයි විදිහෙද වැඩි කියලා නම් ඒ වගේ මට මතක එහෙම ඒ විදිහට. එතකොට දැන් ඔය සමහර ඇස් නොපෙනෙන අය දැන් ඔය කයට ගෙන පොට්ටබ්බේ පුල් ගහකට තට්ටු කරලා කියනවලු මේ මේ වල්ලි පින පුල් පැහිලා මේව පැහිලා නෑ ඈ ඒක තමයි. එතකොට ඒක මං කියියේ හැම වෙලාවෙම අපිට කිසියම් වෙලාවක සද්දේ කියලා දෙයක් එහෙම සද්දේ කියලා එකක් නෑ. ඒ කියන්නේ සද්දේ කියලා දෙයක් කියන්නේ අපි හිතාගෙන ඉන්න විදිහේ නිමිති තියෙන රූප නෑ සද්දවල. යකඩයකට ගැහුවාම තට්ටු කළාම වැදුනහම කම්පණය වෙනවනේ. එතකොට ඇති වෙන සද්දේ වගේ ස්වභාවය වගේ මේ කන ඇතුළේ තියෙන සිව් මුදුව වගේ එක එක හැඩවල තාල වලට කම්පණය වෙනවා. ඒ කම්පණය වීම නිසා ඇති වෙන සංඥාව තමයි අපි සද්ද රූපයේ හැටියට සිහි කරගෙන දැනගෙන ඉන්නේ. දැන් ඔය අපි රේඩිය එක කැසට් එකක්වත් කියන්නේ දැන් මේ කැසට් එකක අපි යමක් පටිගත කරනවා කිව්වහම අපිට හිතෙන්නේ මේ හඬ පටිගත වෙලා තියෙනවා කියලා. නමුත් එහෙම නැහැ. මේකේ තියෙන ඔය පටි කාබන් එකක් තියෙන්නේ. මේ සද්දයේ විදිහට කාබන් එක කඩතොළු වෙන එක වෙන්නේ. ඊට පස්සේ අර හෙඩ් එක කියලා කියන්නේ ඒකේ ඒ කාබන් එක ඇතුල් වෙනකොට ඇති වෙන දෙදරුමක් තියෙනවා. ඒ දෙදරුම පීකරෙන් පිට වෙනකොට අපේ කනට ඇහෙනවා. අපි ඒක සංඥා කරගන්නවා පිළිවෙලකට ගානකට. ඔහොම සිද්ධියක් සද්ද කියන එක තියෙනවා. කනට මොන හරි දෙයක් ඇහෙනවා නම් වෙන්නේ අන්න ඒ වගේ කම්පන තරංග තියෙනවා. එතකොට දැන් ඔය ඇහැට පේන දේත් එහෙමයි. අපිට දැන් මේ පේන දේ නෙමෙයි. දැන් ඔය ටීවී එකක වස්තුවක වගේ පේන දෙයක් ගත්තොත් අපි හිතාගෙන ඉන්නේ ඒ පේන රූප ටීවී එකේ තියෙනවා නැත්තම් රූපය සංස්ථායෙන් විකාශනය කළාම ඒ වගේ රූප ඇවිල්ලා අපිට මේ ටීවී එක හරහා එනවා කියලා. එහෙම නැහැ. තියෙන චුද්ධ තරංග කියලා තරංග තියෙනවා. ඒ ඇවිල්ලා අර ටීවී එකේ තියෙනවා දිග එකක් කෙරවලට හතරස් පුටුවක් දාලා ඒකට කියනවා මොකද ෆ්ලයි බෑක් එක කියලා. ඈ වීදුරු නලේ වගේ ඒ ඒකට ඇවිල්ලා ඒ හරහා එනකොට තමයි අපිට පිළිවෙලකට කියන්නේ. තිරේ තියෙන ඩොට් ගොඩාක් තියෙන ඩොට් තුල තමයි අපිට රූප සටහනක් වෙන්නේ. ඒ සංඥාවයි අපි ගන්නේ රූපයක් කියලා. ඒ සිද්ධියමයි මේ පේන සිද්ධිය වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි කියන්නේ කාය ආයතන. එතකොට ගාහන ආයතනය ගැන පෙන්නන්නේ අනිදර්ශනයි. නාසය කියන එක අනිදර්ශනයි. එතකොට ඒකද නාසය කියන්නේ මේක නෙමෙයි. මේ නාස් කුහරේ අපි නාහ කියන එකේ කුහරේ ඇත්තේ එළු කුරයක් වගේ තැනක් දින ඔන්න උතෙන්ද තමයි ගඳ සුවඳ දෙක දැනෙන්නේ. එතකොට ඒ ගඳ සුවඳ දැනෙන ඒ එළු කුහර වගේ එක තමයි නාසයේ. ඒක ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ රස ආයතනය කියන කොටත් දිව අනිදර්ශනයි. දිව කියන එක පේන්නේ. දිව කියන එක මේ අපිට පේන කණ්ණාඩියකින් බලන්න පුළුවන් වගේ එකක් නෙමෙයි දිව කියන එක. හරියට නිලුම් මලක පෙට්ටක හැඩය ආකාරයට මේ සසම්බාධික දිව ආවරණය කරගෙන තියෙන ඉතා සිවුම් ස්වභාවයක් තමයි ඒ ප්‍රසාද ජීවහාව. හරිද? එතකොට කය කියන එකත් එහෙමයි. කාය ආයතනය අපිට පේන්නේ. කය කියන එක අනිදර්ශනයි සම්පතිගයි. ඒ කය කියන එක කවදාවත් පේන්නේ අනිදර්ශනයි. අනිදර්ශනයි. එතකොට සම්පතිගයි ගැටෙනවා. මුළු කය පුරාම සිවුම් කටපින්නවර්තය. මේ කය පුරාම පැතිර තියෙන ප්‍රසාද ස්වභාවයයි කාය ප්‍රසාදය කියලා කියන්නේ, කාය ආයතනය කියලා කියන්නේ. ඒ ප්‍රසාද ස්වභාවය ගැටීමට සාපේක්ෂ යමක් තේරෙනවා මිසක දකින්න බෑ. එතකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ධර්මතා ටික කවදාවත් දැකලා නැතිව වෙන්න ඕනේ. අතීතයේ තිබුණු ඇහැද දැකේ නැති එකක්, අනාගතයේ පහළ වෙන ඇහැද දැකේ නැති එකක්, දැන් පවතින ඇහැද දැකේ නැති එකක්, අතීතයේ තිබුණු කන, නාසය, දිව, ශරීරයේද දැකේ නැති එකක්, අනාගතයට හම් වෙන එක දැකේ නැති එකක්, දැන් තියෙන එකද දැකේ නැති එකක්. එතකොට තමන් කියලා කනවන්න පුළුවන් කොහටද අපි හිතාගෙන ඉන්නේ? දැන් දැකලා නැත්තම් කොහටද අපි තමන් කියලා පනවන්නේ? හැම වෙලාවම අපි ජීවත් වෙන්නේ බාහිර රූප ආයතනය අරගෙන. ඒ ටික අතහැරනොත් අපිට නිමිති නැහැ. දැන් අද අපිට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියලා අද යමක් සිහි කරන්න පුළුවන් නම් ওই සිහි කරන ටික එතකොට හම්බ වෙන්න ඕනේ නේද අපිට මනෝමමයි කියලා. මම මේ ටිකට අමතර සිද්ධියක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ඇහැ කියන එක අනිදර්ශනයි කියලා. ඇහැ දකින්න බෑනේ. තේරෙන්නේ? එතකොට අතීත ඇහැද දැකලා නැහැනේ අපි. පේන්න බෑ. අනාගත උපදින ඇහැ පේනවනේ. වර්තමාන ඇහැ. එහෙනම් අද ඇහි යථාර්ථයේ කවදාවත් දැකෙන තියෙකට ඇහක් ගැන අපිට අද දැනුමක් තියෙනවා නම් ඔය තියෙන දැනුම නෙමෙයිද ඇහැ කියලා ප්‍රපංච වෙන්නේ. එහෙනම් යථාර්ථයේ නොපෙනෙන එකක් නම් අද අපිට ඇහැ කියලා යමක් දන්නවනේ. ඈ නිත්‍ය බව ඇවිල්ලා තියෙන අද අපි දන්නා වූ ඇහෙන් නෙමෙයිද? නොපෙනෙන මට්ටමක ඇහැ අතීතයේද ඇහැ නොපෙනෙන මට්ටමක ඉඳලා දර්ශන කෘතියට උපකාර කරලා නිරුද්ධ වෙලා තියෙනවා. ඒ ඇහි උපකාර ලැබලා, හිතේ උපකාර ලැබලා රූපයක් පෙනිලා තියෙනවා අපිට. තේරෙනව නේද? ඒද ඇහැ නොපෙනෙන මට්ටමක ඉඳලා ඒ කෘත්‍ය ටික කරලා තියෙන්නේ, කළ නිරුද්ධ වෙලා. වර්තමාන අනාගතයේද ඇහැ නොපෙනෙන මට්ටමක ඉඳලා හිත ඇතිවෙන්න උපකාර කළා, ඒ ඇහැයි හිතයි දෙකේ උපකාර ලැබලා රූපයක් ගැන නිමිත්තක් හම්බ වෙලා දුද්දලා තියෙනවා. වර්තමානයේද ඇහැ අපි දැන් මේ පේන සිද්ධියේද මේ ඇහැ ඇහැට පේන්නේ නැහැනේ. ඇහැ Tamanට නොපෙනෙන මට්ටමේ ඉඳලා ආධාර වෙලා හිතට බාහිර රූපයක් වෙන්නලා තියෙනවා. නොපෙනෙන මට්ටමේම නිරුද්ධ වෙලා යනවා. එතකොට හැම වෙලෙම ඇහි පිහිටලා ඇහැ උපකාර කරගෙන බාහිර අරමුණක් හැම වෙලෙම දැකලා තියෙනවා මිසක සංදර්ශන රූප රූපයේ සංදර්ශන. ඒරණේ ඔහොම බලන සිද්ධියක කැඩපතට වැටුණු ඡායාවක් තියෙනවනම් ඒ ඡායාව දකින්නද මේ ඇහැ නොපෙනෙන මට්ටමක ඉඳලයි රූප ආයතනයක් එක්ක උපකාර වෙලා තියෙන්නේ. අපි උපකල්පනයක් කරලා තියෙනවා කෙලෙස් වශයෙන් මේ ඇහැ කියලා. ඒ නිමිත්තයි අද අපිට ඇහැ වෙලා ස්ථිර වෙලා තියෙන අතහැර ගන්න බැරුව. පේන රූප ආයතනයෙන් අපි මිදුණු ඇහැ කියලා අපිට සිහි කරන්න පනවන්න දෙයක් නැහැ. ඒ තැනදී ඒ කෘත්‍යයේදී ඇහෙන් කෙරෙන්න ඕනේ කෘත්‍ය කෙරේ. ඒ කෘත්‍ය ටික නිරුද්ධ වෙයි. අපේ දර්ශනපතින් ඇහැ කියන එක අතහැරෙන්නේ නැති වෙයිද? දැන් වෙන මොකුත් උන්නේ මේ ධර්මයේ තියෙන යථා ස්වභාවයට මනුව ඉගෙන ගන්නකො. ඉගෙන ගත්තොත් ඇහැ කියන එක අනිදර්ශනමයි. කන කියන එක අනිදර්ශනමයි. නාසයේ දිව ශරීරයේ අනිදර්ශනමයි. ඔය ටික දැක්කේ නැතුව කවදාවත් හම්බ නොවුණු හම්බ වෙන්නේ නැති හම්බ වෙලත් නැති යමකට තණ්හාව ඇති වෙනවද? තමන් කියලා පනවා ගන්න පුළුවන්? බෑ. එහෙම පැනවීමක් වෙන්නේ නැහැ. හම්බ වෙන දෙයකටයි අපිට පැනවීමක් තියෙන්නේ. හම්බ වෙලා තියෙනවා නම් එහෙනම් හම්බ වෙලා තින්නේ අපිට හැම වෙලාවෙම මොකද්ද? මේ ටික නියෝජනය කරමින් හම්බ වෙන ධර්මතාව බැහැර යමක්ම මිසක බැහැර යමක්ම හම්බ වෙමින් ආධ්‍යාත්මික ධර්මතාවයේ අපි පනවගෙන ඉන්නේ. තේරෙන්නේ අපි දර්ශනයට කැප්පෙන පස්සේ යම් මට මේ ඕනේ මේ ටිකේදී මේ ආයතනයන්ගේ සැබෑම ලක්ෂණ ටික ඉගෙන ගන්නකො. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය කින ටිකම අනිදර්ශනයි එකක්වත් දකින්න බෑ සම්පතිකයි. හැබැයි ගැටෙනවා. අනිදර්ශනයි සම්පතිකයි. ඊට පස්සේ මම මේක කියන්නේ මෙතනනේ. ඝතමන්තං රූපං රූපායතනං. දැන් ආධ්‍යාත්මික ටික කියලා රූප ටික ඒ හැම රූපයක්ම අනිදර්ශනයි සම්පතිකයි. දැන් රූපායතනය කියලා කියන්නේ මොකද්ද? යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපං සතර මහා ධාතුන් නිසා පවතින උපං පැහැසටහනක් තියෙනවනම් සනිදර්ශනෝ සම්පටිගු දකින්න පුළුවන් ගැටීම් සහිත පැහැසටහනක් තියෙනවා. ඒකටයි වර්ණ රූපේ කියලා කියන්නේ. මොනවද? නිල් පාට කියලා, කහ පාට කියලා, ලේ පාට කියලා, සුදු පාට කියලා, කළු පාට, මදටිය පාට. ඊට පස්සේ නිල් තන පැහැ, ලා අඹදළු පැහැ, උස්සිය, මිටිය, කුදුය, මහතේ, පිරිමඩුලිය, සිරසය, අටසය, සයසය, අටසය, සොළසය, වලය, ගොඩය, සෙවණය, අව්වය, එළියය, අඳුරය, වලාය, හිමය, දුමය, රජස්ය, ඒ කියන්නේ දූවිලිය, සඳ මඩලේ පැහැය, හිරු මඩලේ පැහැය, තරු පැහැය, කැතපත් මඩලේ පැහැය, මිනිසක් පැහැය, මිනිසක් මුතු වෙරළු මිනි පැහැය, රන් රිදී පැහැය, යලි අන්‍ය උද සතර මහා ධාතුන් නිසා උපන් පැහැ සටහනයි කියන ලද. සතර මහා ධාතුන් නිසා උපන් පැහැ සටහනක් කියන ලද. දොඩට මතක තබාගන්න සතර මහා ධාතුන් නිසා කියන වචනේ මේ ස්වභාවයේ සතර මහා ධාතුන් නිසා विद्यमान වෙන්නේ. එහෙම වෙන මුකුත් රූපයක් නැහැ. සතර මහා ධාතුවම නිසා विद्यमान දෙ වෙන දෙයක්. ආය හැඩේ අපි කියමුකෝ රවුම් හතරස් අටස් දැන් හතරස් කියන බව මේ උපාදා රූප කියලා කියන හතරක් බව මේ හතරක් බව අපි විශ්ලේෂණය කළොත් ගවේෂණය කළොත් සතර මහ ධාතුන්ගේ රූප කලාප කියන සිද්ධියක් හම්බ වෙනවා මිසක හතරක් බව කියලා සිද්ධියක් හම්බ වෙන්නේ නැහැ යථාර්ථයෙන්. නමුත් මේ වගේ හැඩතල තියෙන මට්ටමකට බිඳෙන විදිහටයි මේ ප්‍රසාදය හැදිලා තියෙන්නේ. තේරෙන්නේ? එහෙම ප්‍රසාදය මේ හැඩතල උපය ගැටීම නිසායි ප්‍රසාදයේ බිඳලා හිත උපදින්නේ. ඒ උපදින හිතට මේ හැඩතලයේ අරමුණු වෙන සංඥාවක් පහළ වෙනවා. මෙහෙම සංඥාවක් පහළ වුණොත් මෙතන හැම ධර්මතාවයක් තියෙනවා නෙමෙයි මෙතන සතර මහා ධාතුන්ගේ රූප කලාප ටිකමයි තියෙන්නේ. රූපේ පිටින්ද දැකපු දවසට වෙන්නේ අය මෙහට යන්න බැරි බව. ඒවා එතකොට රූපය කියලා කිව්වේ රූපායතනය කියන ටික හොඳට මතක තියාගන්නකො. රූපායතනය කියලා කිව්වේ ඒ ටිකට. මතකයි නේද ඒ ටික? ඊට පස්සේ සද්ද ආයතනය කියලා කියන්නේ මොකද්ද? එතකොට ඒ රූප ආයතනය පෙන්වලා ඉබඳු රූපය සනිදර්ශන සම්පටිගු ඉබඳු රූපේ අනිදර්ශන අපට අනිදර්ශන සම්පටිගු ඇහි ගැටේ නම් හෝ ගැටුනේ නම් හෝ ගැටෙන්නේ නම් හෝ මේ කියලා පෙන්වනවා. ඊට පස්සේ එසේ වූ රූපයක අනිදර්ශන වූ සම්පටිගූ ඇහැ එසේ වූ රූපයක ගැටුනේ නම් ඉස්සල රූපය ඇහැ ගැටුනේ නම් දැන් ඇහැ රූපය වූ ගැටේ නම් කියලා රූපය ගැන කියනවා. හරිද? ඊට පස්සේ ශබ්දායතනය කියලා කියන්නේ මොකද්ද? යන් සතර මහා ධාතුන් නිසා උපන් අනිදර්ශන සම්පටිගූ දෙර හඬය මිනි ගුහඬේ සක්හඬේ පනාදර හඬේ ගීත හඬේ වැවුම් හඬේ කස්තල් හඬේ අස්තල් හඬේ සත්‍යයන්ගේ නිග්ගෝසාය දහතුන්ගේ ගැතුම් හඬේ සුලං හඬේ දිය හඬේ මිනිස් හඬේ නොමිනිස් හඬේ කියලා නොයෙක් නොයෙක් විදි හඬවල් අපි කියනවනේ. මෙන්න මේකට තමයි ශබ්ද රූපය කියලා කියන්නේ. දැන් මෙතනදී හොඳ කරුණක් කියන මතක තබා ගන්න. දැන් මේ රූපේ තනියම පෙන්වන්න බෑ. අපි නිකමට කිව්වොත් සංඥාව කියන එක සංකාරයකින් තොරව පෙන්වන්න බෑනේ. සංඥාව කියන එක සංකාරයකින් තොරව පෙන්වන්න පුළුවන් බෑ. එතකොට අපි නුවණින් දත යුතුයි සංඛාරය කියපු එක අතහැරලා සංඥාව දැනගන්න. අපි කියමු සංඥාව කියලා කියන්නේ නිල් පාටයයි හඳුනනවා, කහ පාටයයි හඳුනනවා, රතු පාටයයි හඳුනනවා, රන්වන් පාටයයි හඳුනනවා කියලා අපි කිව්වහම අපි හිතන්න හොඳනේ සංඥාව කියලා කියන්නේ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාටයි කියලා. සංඥාව කියලා කියන්නේ වර්ණයන්ගේ නානත්වය දකින්න බවට විතරයි. ඒ බව කෙනෙකුට හඟවන්න බෑ කාය කර්ම හෝ වචී කර්ම, කාය විඤ්ඤාප්ති හෝ වචී විඤ්ඤාප්ති කියන දෙක උදව් නොකර යම හඟවන්න බෑ. එතකොට වචී විඤ්ඤාප්තියකින් තමයි හැම වෙලාවෙම හඟවන්න වෙන්නේ සංකාරයේ. අපිට ඒ කියන්නේ දැන් අපි කියමු ඕක වෙන් කරගන්න මම රූපමාව කියන්නේ අර පුංචි ළමයි අඬනකොට අඬන්නේ නැති වෙන අර පාට පාට කැරකෙන දේ එකක් එල්ලනවානේ තිලින් තිලින් ගා කැරකෙන ළමයිට උඩින්. ඒ පුංචි ළමයිට වර්ණනානත්වයක් පේනවා. පාට පාටක් පේනවා. නමුත් මේක නිල්ලියක හය රතුය කියලා වෙන් කරගන්න දන්නේ නැහැ. ප්‍රඥාත්තියක් නැහැ. නමුත් ඒ පාට නානත්වයේ වැටෙන විදිහට ඔබ වහන්සේට මට පෙන්වන්න ක්‍රමයක් නැහැ ප්‍රඥාත්තියකින් තොරව. දැන් ඔබ වහන්සේලාටත් ඒ පාට නානත්වයේ සිහි කරගන්න පුළුවන් විදිහට මට පෙන්වන්න ක්‍රමයක් නැහැ අර ප්‍රඥාත්තිය උදව් කර නොගත්තොත්. දැන් මම හිතේ තියාගෙන අර ඒ වර්ණනාමත්වයේ සංඥාව කියන්නේ කියලා හිතියට කියන්න කියන්නේ. දැන් මට කියන්න වෙනවා නිල්ය, කහය, රතුය, කොළය කියලා. එතකොට ඒ වගේ ශබ්ද රූපයේ කියපු එකක්. ඒ ශබ්ද ධාතුව පෙන්වන්න ක්‍රමයක් නැහැ මේ විවහාරයෙන් තොරව. අපි මේ විවහාරය අතහැරලා සද්දයන්ගේ වෙනස් බව දත යුතුයි. මේ දේට වඩා මේ දේ, මේ දේට වඩා මේ දේ, මේ කියලා වෙනස් බව තියෙනවානේ. මේ වෙනස් 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 ආකාරයෙන් පවතින සද්දේ අපි දත යුතුයි. ඒ සද්දේ ආරම්භය අපි කරන සංකාරය තමයි මිනිස් හඬ, ආස්ත හඬ, අමනුස්ස හඬ, බෙර හඬ කියලා අපි කියන්නේ. ඒ විදිහට කියන්න උදව් වෙච්ච රූපයක් තියෙනවා නම් ඒ රූපයයි එතන ශබ්ද රූපය යන ගණිතය යන්නේ. ඒකට ශබ්ද රූපය ගැන අපිට තනියම නිමිති නැහැ. හැම වෙලාවෙම ස්කන්ධයෙන් තොරව, හතර ස්කන්ධයෙන් තොරව රූපය ගැන අපිට නිමිත්තක් නැහැ. දන්නේ අපි. ඊට පස්සේ ගන්ධ ආයතනය කියලා කියන්නේ මොකද්ද? එතකොට ශබ්දේ හැම වෙලාවෙම අනිදර්ශනයි සප්පටිකයි. රූපයේ සනිදර්ශනයි දකින්න පුළුවන් ගැටෙනවා. දකින්න පුළුවන් යන ප්‍රඥප්තියට යන්නේ රූපේ විතරයි. තේරෙනනේ? සද්දේ කීපයක අනිදර්ශනයි සප්පටිකයි. දකින්න බෑ ගැටෙන. සද්දේ කීපයක කවදාවත් දකින්න පුළුවන් බෑ. ඒ වුණාට දැන් වුණේ කෑ ගැහුව අපිට බලන්න බෑ. අපි ගිහලා බලන්නේ ආ මේකනේ කෑ ගැහුවේ කියන්නේ. ඒක තමයි ප්‍රපංචය. ප්‍රපංච වලින් පුළුවන් අපිට ඕන තරම් සද්ද දකින්න එහෙම. දකින්න සිද්ධි මේ මේ මේකෙන් පෙන්වන හොඳට ආයතනෙන් ආයතනෙ වෙන්නේ. එහෙම වුණොත් මේ වගේ කෙලෙස් වශයෙන් හැසිරෙන්න තියෙන ඉඩ නැහැ. තේරෙනවා නේද? දැන් මෙහෙ ඉඳන් අපිට මොකක් හරි යනකොට මෙහෙ ඉඳන් කියන ආ බස් එක යන්නේ කියලා. ඒ බස් එක කියලා අපිට නිමිත්තක් දැනුමක් තියෙනවා. ඒ දැනුම මේ සද්දේට ඇඳුවාම තමයි එහෙම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් නිමිති නැති වුණොත් හටගෙන නැති වෙන මිසක දන්නේ නැහැ. එතකොට සද්දේ කියපු එකේ යථා ස්වභාවය තමයි කවදාවත් දකින්න බෑ, දැකලා නැහැ. දැකලා නැතිනම් ඒ වෙලාවට ඒ මොහොතේ ඇහෙන ශබ්ද මාත්‍රයක් මිසක කිසිම සද්දයක් අරගෙන දැනුමක් අපිට තියෙන්න බෑ. සද්දේ ආරම්භය කිසිදු දැනුමක් නිමිත්තක් තියෙන්න බෑ. ඒ මොහොතේ මොහොතේ කන්නට ගැටුණොත් මිසක, මොකද සද්දේ කියන එක රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ කියන එක සුද්ධ වර්තමානයි. අයි චුත්තකත් එවම එව මොකුත් නැතු වර්තමානම විතරයි. තේරෙනවා? මන ආයතනයෙන් වර්තමානද අතීතද අනාගතද වෙනවා. මේ ධර්මතා තුන සම්පූර්ණ වර්තමාන විතරයි. එහෙම වර්තමාන නොවෙන්නේ අපිට ප්‍රපංච නිසායි. රූපයක් පේනවා කියන එක අතීතෙට චුට්ටක්ක සම්බන්ධ නැතු, අනාගතෙට චුට්ටක්ක සම්බන්ධ නැතු මේ දැම්ම විතරයි වෙන්නේ. වර්තමානයක විතරයි තියෙන්නේ. එතකොට ඒ සිද්ධිය නොදන්නකොටයි මේකට ප්‍රපංච එකතු වෙන්නේ. සද්දේ කියන එකත් එහෙමයි. සද්ද අනිදර්ශනයි. අතීත සද්ද ගැන කිසිම දැනුමක් අපිට තියෙන්න බෑ. ඇයි දැකලා නැති දෙයක් ගැන දන්නේ නැනේ? දැන් ගැටලුවත් විතර සද්ද ඇහි. අනාගත සද්දය ගැන දැකලා නැහැ. දන්නේ නැහැ අපි. ඇහිලා නැහැ. තේරෙන්නේ නෑ. එතකොට ගන්ධ ආයතනයත් එහෙමයි. ගන්ධ ආයතනය කියලා කියන්නේ මොකක්ද? සතර මහා ධාතු නිසා උපන්න අනිදර්ශනෝ සම්පතිගෝ මූල ගන්ධ, සාර ගන්ධ, එතකොට පත්‍ර ගන්ධ, පුප්ප ගන්ධ, ඒ කියන්නේ මුළු ගඳයි, අරටියේ ගඳයි, එලේ ගඳයි, පත්‍ර වල ගඳ, මල් වල ගඳ, ගෙඩි වල ගඳ, ආම ගඳ, විශ්ව ගඳ, ආම ගඳ කියලා කියන්නේ කුණු ගඳ, විශ්ව ගඳ කියන්නේ පිළි ගඳ, සුගන්ධ, දුගන්ධ කියලා යම්තාක් ගන්ධ જાති දිනවනේ. මේක තමයි ගන්ධ රූපය කියලා කියන්නේ. ඊට පස්සේ ගන්ධ ආයතනය කියලා කියන්නේ ඒකට ගන්ධ රූපය කියලා කියන්නේ. රසය කියලා කියන්නේ මොකද්ද? අනිදර්ශන වූ සම්පතිගෝ. දැකලා නැති ගැටෙන. දැකලා නැති ගැටෙන රස තියෙනවනේ. මූල රස, කන්ද රස, ඒ කියන්නේ මුල් වල රස, කඳවල වල රහ, කොළවල රහ, මල් වල රහ, ගෙඩි වල රහ, එතකොට ඇඹුල් රහ, මිහිරි රහ, තිත්ත රහ, කටුක රහ, ලුණු රහ, එතකොට ලුණු රහ, කිරි රහ කියලා මේ වගේ රස ස්වභාවයන් තියෙනවනේ. මේවට තමයි රස කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ රස ආයතන කාය ආයතන කිව්වද? කාය ආයතන නෑ මේ. කාය නෑ. ඈ? ආ කාය ආයතන මුලින්ම කිව්වනේ. පුට්ටබ්බ ආයතනේ කියන්නේ. ඒක උපාදාය රූපන විස්තර කරනවා. ඉස්සෙල්ලාම ඇහැ, කන, දිව, නාසය, ශරීරය විස්තර කළානේ. ඊට පස්සේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස කියන ටික පෙන්නනවා. ඊට පස්සේ පෙන්නන්නේ මොකද්ද? දැන් මේ උපාදාය රූප ටික විස්තර කරනවානේ. ඊට පස්සේ කතමන්තන් රූපන් ඉතිඉන්ද්‍රියන්. ඉති ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා අහනවා. යම් කරුණකින් ස්ත්‍රිය පිළිබඳ, ස්ත්‍රී සතහන, ස්ත්‍රී ලක්ෂණය, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රීත්වය, ස්ත්‍රී භාවයක් වේද මේ ස්ත්‍රී රූපයයි. හරිද? එතකොට එතකොට ස්ත්‍රී සතහන කියලා කියන්නේ අපි කියමුකෝ දැන් යන එනකොට ස්ත්‍රී සතහන කියලා කියන්නේ දැන් ස්ත්‍රීන්ගේ ලැම පෙදෙස මහත් ඉන්ද්‍රියට ඇවිල්ලා. ඒ වගේ එතකොට රැවුල නැහැ, සතහන් කියලා කියන රැවුල නැහැ, කොණ්ඩෙ දිගයි. ඔය වගේ ස්ත්‍රිය කියලා හඳුනගන්න තියෙන සතහන් තියෙනවා. එතකොට ආකල්ප කියලා කියන්නේ ගමන් විලාසය. පිරිමියෙක් වුණත් යනකොට නිකන් අමුතු විදිහකට නිකන් යන්නේ ගෑණියෙක් වගේ කියලා කියන්නේ නේද? ඒ වගේ එතකොට ඒ ස්ත්‍රී ආකල්ප. එතකොට කතා විලාසයන් කියලා මෙන්න මේවට තමයි ඉස්ත්‍රි ඉන්ද්‍රිය කියලා කියන්නේ. හරිද? ඉස්ත්‍රි ඉන්ද්‍රිය කියන එක කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ ලක්ෂණ, ප්‍රධාන දේවල්. ආකල්ප වේවා, ගමනාගමන වේවා, ශරීරයේ පිහිටීම වේවා, හැඩතල වේවා, යම් ආකාරයන්ගෙන්, ලිංගයන්ගෙන්, නිමිත්තයන්ගෙන් හැඩතල වලින් ස්ත්‍රිය යන පැනවන ස්වභාවයක් තියෙන මේ ස්වභාවයට කියන ස්ත්‍රී රූපය කියලා. නැත්නම් ඕකේ තියෙන හම්මස්ලේනහර නෙමෙයි. එතකොට ඒ රූපය කියන ඒ ස්වභාව ගතිය දකින්න. දැන් ඒ ස්වභාවයට පිහිටි තැනක් කොහෙවත් නැහැ. තේරෙන නේද? දැන් ඒ ස්වභාවයටයි රූපය කියන්නේ. ඉත්‍ති රූපය කියලා කිව්වේ ඒ ආකල්ප ටිකට. ඒ ශරීරයේ පිහිටින බවට, හැඩතලවලට. ආන් ඒ වගේ ඒ ගති ටික තමයි දැන් ඉත්‍ති රූපය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉස්ති රූපය කියලා රූපයක් දකින්න එපා. කොහෙවත් මස් වලින් හැදුණු, හම්මස් ලේන හරෙන් හැදුණු එහෙම රූප නැහැ. තේරුණේ? අර ගති ලක්ෂණ ඒ රූප කියන ස්වභාවාර්ථයටම යනවා සමහර අවස්ථාවල. ඒක ඉස්ති රූපය. පුරුෂ රූපය කියලා කියන්නේ මොකද්ද? පුරුෂ ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියලා කියනොත් ප්‍රධාන පුරුෂ. ඒ කියන්නේ ආකල්ප වලින්. දැන් අපි කියමු ගමන් විලාසයේ දිහා බලන. දැන් ස්ත්‍රියක් වුණත් යනකොට යන්නේ හරියට පිරිමියෙක් වගේ කියලා කියන්නේ නේද? ඒ වගේ ගමන් විලාසයෙන් බලලා හෝ වේවා, කතා කරන විලාසයෙන් බලලා හෝ, වැඩ කටයුතු කරන ස්වභාවයේ දිහා බලලා හෝ, එහෙම නැත්නම් ශරීරයේ පිහිටි ස්වභාවයේ ලක්ෂණ ටික දිහා තුලින් හම්බ වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේකට කියනවා පුරුෂ ඉන්ද්‍රිය කියලා. ඒක පුරුෂ ඉන්ද්‍රිය කියන එක ඒ ස්වභාවතු රූපයක් හැටියට දකින්ද, එහෙම නැතු රූපය කියලා අල්ලන්න පුළුවන් ස්වභාවය දකින්න බෑ. මේවට සුකුම රූප කියලා කියන්නේ මේවේ ස්වභාවයේ මේ රූපය හඳුනා ගැනීම අපහසුයි. තේරෙන නේද? ගති ලක්ෂණ වටහා ගැනීම අපහසුයි. දුර අනුබෝධයි. අවබෝධය හරිම දුෂ්කරයි. ඒ නිසා මේවා දුර රූප හැටියට ගන්නෙ. එතකොට පුරුෂ ආකල්ප, පුරුෂ ලක්ෂණ මේ තික දකින්න පුරුෂ රූපය හැටියට. ඒ ස්වභාවය හඳුනනව පුරුෂ රූපය කියලා. එහෙම නැතුව රූපවතු රූපයක් දකින්න එපා පුරුෂ රූපය කියලා. හම්මත් ලේන හරයන්ගෙන් තියෙන එහෙම හැදුණු රූපයක් දකින්න එපා පුරුෂ රූපය කියලා. ඒ ආකල්ප, සංකල්ප, ගමනා ගමන, කතා කිරීම, ක්‍රියා කිරීම ආදී විලාස ටිකෙන් පුරුෂයයි යන හැඟීමක් ඇති වෙන විදිහට ඇඳුම, පැළඳුම, අඳින ආකාරය, පළඳින ආකාරය කියන මේව ටික ඔක්කොමයි තියෙන්නේ. මේ ඔක්කොම පුරුෂ ඉන්ද්‍රිය. පුරුෂයෙක් බව ප්‍රකට වෙන්න යම් කරුණු ටිකක් තියෙනවනේ. ඒ ප්‍රකට වෙන ලක්ෂණ ටිකට කියන පුරුෂ ඉන්ද්‍රිය කියලා. ඈ මොන ආයතනේ පරිපන්න නෑ. ඒක ගත්තාම කය උදව්වෙන් හැදෙන රූප ජීවිත ඉන්ද්‍රිය නෙමෙයි. මොකද චිත්ත සමුත්ථාන. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ රූපී ධර්මයන්ගේ යම් ආයුෂයක්, සිටීමක්, යපනයක්, යාපනයක්, ක්‍රියාවක්, ඉරියනයක්, පැවැත්මක්, ලාපනයක්, ජීවිතයක්, ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය. ඒ කියන්නේ මේ රූපී පැවැත්මක් තියෙනවා නම්, පවතින ආකාරයක් තියෙනවා, රූපී සිටින බවක් තියෙනවා. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. අපි කියමු දැන් මැෂින් එකක් හැදුවා. මේක අවුරුදු 50ක් 60ක් වෙනත් තියාගන්න පුළුවන් කියලා අවශ්‍ය තියෙනවා කියලා අපි නිකන් කියන්නේ. ඒ ජීවිත ඉන්ද්‍රිය කියනකොට ඒ කැලි බැලු වලින් බලන්න බෑ. මේ පවතින බව මෙච්චරක් පවත්වන්න පුළුවන්කම කියන එක ඔය ගැරන්ටියක් දෙන්නේ බය නැතුවම කියන්නේ මෙච්චර කාලයක් තියෙනවා කියලා. ඒ වගේ ඒ හැම එකකටම ඒ රූපයාගේ ජීවිත ස්වභාවයක් තියෙනවනේ. ඒකට තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒකයි දැන් මේ ස්වභාවයන් අල්ලගන්න අමාරු ටිකක්. අපිට හැංගිලාම රූප කියනකොට ඇස්වලට අත්වලට අහු වෙන විදිහට මිරිකලා අල්ලන්න අහුවෙන විදිහේ දේවල් නේ රූප කියලා. හුරු මේ වගේ සුකුම රූප කියලා කියන්නේ මේවා ගති ලක්ෂණ, මේ රූපය කියන එක ඉච්ඡර ස්වභාවයට යනවා. හරිද? ඊට පස්සේ ජීවිතෙන් රූපය එතනදී දැන් අර අතනදී මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කියමුකෝ මේ ඉස්ත්‍රි ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන එකේදී දැන් භව රූප කියලා කියන්නේ ඕක තමයි. ඉස්ත්‍රි භව රූපේ පුරුෂ භව රූපේ කියලා. දැන් මේ භව රූපේ කියන එක මේ ඉන්ද්‍රිය කියන එක ගත්තාම මේ ශරීරයේ තියෙන පිහිටීම හැටියට මේ ඉස්ත්‍යක් වූ පුරුෂ කියලා හඳුනන්න බෑ. දැන් අපි නිකමට කියමු මල මිනිහක භව රූප නැහැ. ඉස්ත්‍රි භව රූපේ පිරිස භව රූපේ නැහැ. මලමිනියක මේ ඉන්ද්‍රිය ඉත් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නැහැ. මේ ඉන්ද්‍රිය රූප නැහැ. භව රූප නැහැ. බීජය යම් ආකාරයකට බීජයක් තියෙනවා නම් හිතෙව්වොත් පෘථිවි රසයේ ඒ බීජ ආකාරයට හැඩ ගැස්සෙනවනේ. දැන් අපි කියමුකෝ පොළොවක කොහොඹ ඇටයක් හිතෙව්වොත් ඒ කොහොඹ ඇටේ ඒ බීජ න්‍යායට අනුව ඒ කොහොඹ ගහේ කොළ අතු රහ හැදෙනෝ එකම පොළොව රසයේ උරාගෙන. අඹ ගහක් හිටෙව්වොත් ඒ බීජ හැටියට ඒ ගහේ හැටියට ඒ කොළ එතකොට අතු හැදෙන්නේ. කොළවල අතු වල ගහේ රසවල ලොකු වෙනස්කම් තියෙනවා බීජ වල හැටියට. ඒ බීජ හැටියට රූපය හැදෙනවා. රූපේ උපකාර වෙනවා නේද? රූපය හැදෙනවා. මේ විදිහට හැදීමේ හැකියාව බීජෙක තියෙනවා. ඒ වගේ ඉත්ති භාව රූපේ නිසා භාව රූපේ කියන එක බීජයක් වගේ දකින්න. මේ රූපයේ එක එක ආකාරයට කනබුන ආහාර නිසා රූපයේ එක එක ආකාරයට හැදිලා තියෙනවා. භාව රූපය අවලංගු වුණත් භාව රූපේ නිසා හැදුණු මාංශ රූපය එහෙමම ඉතුරු වෙනවා. ඒක බලලා අපි ස්ත්‍රිය පුරුෂයා ඉන්නවා කියලා හිතන්නේ. නමුත් මේ රූපය මේ විදිහට පිහිටියේ හැදිලා තියෙන්නේ ඒ රූපය නිසායි. භව රූපය කියන එක හරියට අර ගහක් හැදෙන බීජය වගේ දකින්නේ. ඒ භව රූපය නිසායි මේ රූපය නැමති බීජය නිසායි භව රූපය නිසායි මහභූත රූපය කබලින්ක හරියුක්ත රූපය මේ ආකාරවල හැඩවලට හැදිලා තියෙන්නේ. අපිට ඇහැට පේන්නේ තේරුම් ගන්න බැයි භව රූපේ බීජය. ඒ බීජය නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. නරුණ කෙනාගේ රූපේ ඒ බීජය නෑ. නමුත් ඒ බීජය නිසා උපන්නේ හැදුණු ඒ රූපේ නැති වෙන්නේ නෑ. ඒක තියෙනවා. ස්ත්‍රි භව රූපේ මලමිනියක නෑ. යම් ස්ත්‍රි භව රූපයක් තියෙනවා නම් ඒක බීජය වගේ. ඒ බීජය නිසා හැදුණු මහභූත රූපයන්ගේ පැහැසටහනයි මේ. අපි අද යම් ආහාරජ රූපයක් දිහා බලලා මේ ස්ත්‍රියයි මේ පුරුෂයයි කියලා කියනවා නම් ස්ත්‍රී ස්වභාවය හෝ පුරුෂ ස්වභාවය අපි සැබෑවටම දන්නේ නැහැ. ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය කියලා කියන්නේ මේ වෙනස්කමයි. ඒ කියන්නේ මේ ඒ බීජය නිසා රූපය හැදෙන්නේ. දැන් අපි කියමු බලවත් කුසල කර්මයක් තිබුණොත් තග්ගල භව රූපේ වෙනස් වෙන්න පුළුවන්. පුරුෂ භව රූපයක් එන්න පුළුවන්, ස්ත්‍රී භව රූපය අතුරුදහන් වෙන්න පුළුවන්. තග්ගලම කනබුන ආහාරින් යුක්ත රූප කලාප ඒ විදිහට හැදෙනවා පටපට ගන්න. ඒතර කියන මේ ස්ත්‍රී පුරුෂ එක් වෙලා කියනවා. අකුසලයටත් එහෙමයි. ඊට පස්සේ බලවත් අකුසලයක් ඇවිල්ලා ලාමක කුසලයක් ඇවිල්ලා පුරුෂ ඉන්ද්‍රිය අතුරුදහන් වෙලා ස්ත්‍රී ඉන්ද්‍රිය පිහිටන්න පුළුවන්. පුරුෂ ඉන්ද්‍රිය අතුරුදහන් වෙන බලවත් අකුසලයකට ලාමක කුසලයකට ස්ත්‍රී ඉන්ද්‍රිය පිහිටනවා. ඉන්ද්‍රිය පිහිටපු ගමන් රූප කලාප වෙනස් වෙනට ගන්න. එතකොට මේ රූපය වෙනස් ආකාරයකට හැදෙනකොට කියනවා අපි ස්ත්‍රියක් කියලා. සෝරේ සුතුවරය අර මහකත් වෙන මහරත්න වංශගෙන. එතකොට එහෙම වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ රූපය මේ විදිහට හදන්නේ හැදෙන්නේ ඒ ස්ත්‍රී රූප භව රූපය පුරුෂ භව රූපය නිසායි. ඉත්‍ත්‍ය ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නිසායි. එතකොට ඒක දුර රූප හැටියට කියන්නේ ඒ භව රූපය කියන එක. නැත්තම් ඉත්‍රි ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන එක නුවණින් අවබෝධ කරගන්න ඕනේ බොහොම සූක්ෂම ධර්මයක්. ඒකයි ඒක දුර අනුබෝධය කියලා කියන්නේ. දැන් අපිට ගොඩාක් දුරට අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ පුරුෂයයි පනවන්න පුළුවන් නිමිති තියෙන නිසා පුරුෂයයි ස්ත්‍රියයි පනවන්න පුළුවන් නිමිති තියෙන නිසා ස්ත්‍රිය කියන තැනකින්නේ අපි දකින්නේ. නමුත් මේ ශරීරයේ මෙහෙම පිහිටියේ මේ වගේ බීජයක් නිසායි. ඒකයි දැන් උපදිනකොටම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නකොටම මව කුසක කාය දසක වස්තු දසක භව දසක කියන තුන පිහිටලා තියෙනවා. අනිත් රූප පස්සේ හැදෙන්නේ මේ ටික එතන ඉඳලම මේ ස්වභාවය එන්නේ. රූපය හැදෙන්න ගන්නේ ඒ භව රූපය කියන එක පිළිලමයි තියෙන්නේ. රූපය කියන ස්වභාවාර්ථයක. ස්ත්‍රියකගේ ස්වභාවයට රූපය හැදෙන්න ඕනේ කියන ගතිය ඒකේ තියෙනවා. කර්මෙන් තියෙන්නේ. පිරිමියෙකුගේ ස්වභාවයට මේ රූපය හැදෙන්න ඕනේ කියන ගතිය ඒකේ තියෙනවා. කර්මය අනුව
තියෙන්නේ.
මුකුත් නැහැ. දැන් ස්ත්‍රී භව රූපය පුරුෂ භව රූපය ප්‍රතිසන්දි මට්ටමේ බීජ කල්ලේ පිළිහිටනකොට ඒ බීජ කල්ලේ තුල කොණ්ඩේ දිගට කිරැවුල නැති එළම පෙද තිස්සලා මේ අඟ එහෙම යන විදිය ඔය කියන ඒවා මොකුත් නැහැ. කිරිමියයි පනවන්න පුළුවන් විදිය ආකල්ප සංකල්ප මොකුත් නැහැ නේද? අන් නමුත් එතන ඒ බීජ මට්ටමටයි ඊට පස්සේ රූප කලාප හැදෙන්න ගන්න. ඒ විදිහට දකින්න ඕනේ ඒ ඉති භව රූපය සහ පුරුෂ භව රූපය කියපේක රූප කියනකොට එතන සියුම් ස්වභාවය මනෝවිඥාණයෙම විඤ්ඤාය. මේ කියන රූප මනෝවිඥාණයෙම විඤ්ඤාය. හරිද? මේ දැන් කියන රූප ටික ඉත්ීන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියලා මේ සුකුම රූප ටික තියෙනවනේ. මේවා මනෝවිඥාණයෙම විඤ්ඤාය. වෙන කිසි විඥානයකින් දකින්න බෑ, දැනගන්න බෑ. මනෝවිඥාණය විතරමයි විඤ්ඤාය. නුවණින්ම විතරයි දැනගන්න පුළුවන්. චක්කු විඥාණයෙන් එහෙම විඤ්ඤාය නැහැ. ඉති ඉන්ද්‍රිය ඉති භව රූපය පුරුෂ භව රූපය නැහැ. මේක හොඳට මතක තියාගන්න. මනෝ විඤ්ඤාණයෙන්මයි විඤ්ඤාය නුවණින්මයි ඇති. ඊට පස්සේ කාය විඤ්ඤාති රූපය. කාය විඤ්ඤාති කියලා කියන්නේ කුසල් සිත් ඇත්තෙහුගේ හෝ අකුසල් සිත් ඇත්තෙහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තෙහුගේ හෝ ඉද්‍රියට යන්නේ හුගේ හෝ පෙරලා එන්නේ හුගේ හෝ ඍජුව බලන්නේ හුගේ හෝ ආත්පස බලන්නේ හුගේ හෝ සංදි හකුලවන්නේ හුගේ හෝ සංදි දිගාරින්නේ හුගේ හෝ ශරීරය පිළිබඳ තදකිරීමක් බලවත් තදකිරීමක් තද කළ බවක් තියෙනවා නම් විඤ්ඤාපනයක් තියෙනවා නම් විඤ්ඤා ආකාරයක් තියෙනවා නම් විඤ්ඤාපන කළ බවක් තියෙනවා නම් මේ කාය විඤ්ඤාත්තියයි. කාය විඤ්ඤාත්තිය කියලා කියන්නේ කාය විඤ්ඤාත්තිය කියලා කියන්නේ කුසල් සිත් ඇතුව හෝ වේවා අකුසල් සිත් ඇතුව හෝ වේවා අව්‍යාකෘත සිත් ඇතුව හෝ වේවා. හරිද? අව්‍යාකෘත සිත් ඇතුව කියලා කියන්නේ ක්‍රියා විපාක සිත් අපි තුන් රහතන් වහන්සේලා හෝ වේවා කුඩා ළමයෙක්ගේ මට්ටමේ හෝ වේවා එතකොට මේ ඒ වගේ කෙනෙක් කුගේ සිත් අව්‍යාකෘත සිත්. දැන් ලෝකේ ඉන්ද්‍රිය මොහු කරා යාමට පස්සේ සාමාන්‍ය ලෝකයට තියෙන සිත් කර්ම සිත් වලින්ම යෑමේ මේ හැම එකක්ම කර්ම වෙනවා. එතකොට එහෙම සිත් ඇති කෙනෙකුගේ ඉදිරියට යනකොට හෝ ආපහු වෙනකොට හෝ කෙලින් බලනකොට හෝ වටපිට බලනකොට හෝ අතපය හකුලනකොට හෝ දිගාරිනකොට හෝ සංදි අකුලනකොට හෝ ඉදිරියට යනකොට ආපහු වෙනකොට මේ කය තල්ලු කරන බවක් තියෙනවා, තද කරන බවක් වෙනවා, එහාට මෙහාට කරන බවක් තියෙනවා, කයින් යමක් හඟවන බවක් තියෙනවා. මේකට කියනවා කාය විඤ්ඤාති කියලා. අපි කියමු විඤ්ඤාති කියලා කියන්නේ හඟවනවා. දැන් වචනයෙන් හඟවනවා වගේම කයින්ත් හඟවන්න පුළුවන්. දැන් අපි කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙ එන්න කියලා කතා කරන්න පුළුවන් වචනෙන් කතා කරනවා අත ගනුවොත් මෙහෙම කළා. කාය විඤ්ඤාති එන්න කිව්වා. දැන් යන්න කියලා අපි වචනෙන් කියනවා. කියන්නේ නැතුව අතින් මෙහෙම කරුවොත් යනවා. කාය විඤ්ඤාති එන්නේපා. දැන් දුවගෙන යන කෙනෙකුට එන්නේපා කියලා අපිට වචනයෙන් කියනවා. අපි මෙහෙම කරුවොත් නතර වෙනවා. ඒ වගේ එතකොට කාය විඤ්ඤාති කියන්නේ කයින් යමක් දැනුම් දෙනව නම් දන්නවනව නම් ඒට උපකාර කරන ස්වභාවය කාය විඤ්ඤාති. එතකොට මෙහෙම කරන මේ ස්වභාවයක් තියෙනවනේ. තේරෙන්නේ මේ ස්වභාවවත් වූ මේ රූපයට මේ ස්වභාවයට කියන විඤ්ඤාප්ති රූපය කියලා. රූපය කියනකොට ඒකද දකින්න එපා පටි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයකින්. ඒකයි මේක හොඳට පිළිසිඳ දැක්කොත් අපිට මේ මහ බූත රූපයේ පිළිසිඳ දකිනකොට මේවට පණවන්න දෙයක් නැති වෙනවා. අපිට අල්ලන්න දෙයක් නැති වෙනවා. දැනට අනේ යනවා එන්න කිව්වා කියලා මේ රූපය අපි ගන්නෙ. දැන් මෙහෙම කෙරුවාම මේ විඤ්ඤාප්ති රූපයයි අපි ගත් එකක් ගාලා. දැඩිව ගත්තේ. මේවත් දැඩිව ගන්න පුළුවන්. උපාදානීය. තේරෙනනේ. නමුත් මෙතන තියෙන මහ බූත රූපය පිළිසිඳ දැනගත්තොත් අපි මෙහෙම කරපු කවලම. තේරෙනනේ. එතකොට මහ බූත රූපයන්ගේ සෙලවීම විතරයි. දැන් අපි මෙහෙම කරමු. මෙතන තියෙන ධර්මතාවයේ නුවණින් දන්නේ නැතුව ඒක ඇත්ත වෙනවා කියලා කියන විඤ්ඤාප්ති රූපය උපාදාන කරගත්තා. ඒක ඇත්ත වෙලා අපිට. දැන් යන්න කිව්වා කියලා කියනකොට මට යන්න කිව්වා කියලා යනවා කියන්නේ. මේ සිද්ධිය ඇත්ත වෙලා යාට. තේරෙනනේ. මට එන්න එපා කිව්වා. මේ රූප උපාදාන කරගන්න නැතුව ලෝකේ යන්න කිව්වා එන්න කිව්වා එපා කිව්වා කියලා අරගෙන හිතන්ද දඟලන්ද කරන්න බෑ. ඒ කියන්නේ නුවණින් නොදකම මේ කියන්නේ මේ මත්තම. එතකොට අපි නොදන්නා වුණාට ඒ විඤ්ඤාප්ති රූපය ඇත්ත වෙලා අපිට. මේ විඤ්ඤාප්ති රූපය නේද කියලා අපි හඳුනාගත්තොත් ඒ විඤ්ඤාප්ති රූපය හැදිලා තියෙන්නේ මහා භූත රූපය නිසා නේද විද්‍යමාන වෙන්නේ. මහා භූත රූපය පිළිසින්දන ගත්තහම මේක ශුන්‍යට යනවා. දැන් අපිට අතගනුවා කියන එක අතහැරෙනවා. අතින් අඬ ගැහුවා කියන එක අතහැරෙනවා අපිට. ලෝක පුරුෂේ පුද්ගලයක් කරන සිද්ධාන්තයන් ටික අතහැරෙනවා. මේ විඤ්ඤාප්ති රූපය කියන සිද්ධාන්තය දැක්කහම මේ රූපයගේ විඤ්ඤාප්ති ස්වභාවය නේද. මේක සතර මහා ධාතු රූපයේ චිත්තජයසික ධර්මවත් එකතු වෙලා වෙන සිද්ධියක් නේද කියලා ඒ සිද්ධියෙන් බැලුවහම මේ විඤ්ඤාප්ති රූපයේ පිළිසිඳ දැක්කා. තේරෙනවද? එතකොට එන්න කීප එක ඇත්ත නෙමෙයි. එයාට විඤ්ඤාප්ති රූපයේ පිළිසිඳ දැක්කොත් යන්න කීප එක ඇත්ත නෙමෙයි. ලෝකෙ තුල යනවා ඒක ඇත්ත නොවි. එනවා ඒක ඇත්ත නොවි. අපිට ඒක ඇත්තම දලානේ. තේරෙනනේ? එයා ඈ චිත්තක්‍රිය වායු චිත්තක්‍රිය වායු හැබැයි රූපය කියන එක මේ රූපය පිළිසින් දකින්න මහ භූත රූපය නිසා විද්‍යමානයි. එතකොට මේ 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 සිද්ධී ටිකෙන් හරියට බැලුවාම ධර්මතාවයක් හටගෙන නිරුද්ධන ධර්මතාවයක් වෙනවා පේනවා මිසක ගෙඩි පිටින් පුද්ගලෙ පනව ගන්න බැරි වෙනවා අපිට. යන එන කතා කරන පුද්ගලෙ පනව ගන්න බැහැ අන්තිමට හම්බ වෙන්නේ මේ සිද්ධිය. තේරෙනනේ? ධර්මතාවය. ඊට පස්සේ කතමන්තන් රූපම් වචී විඤ්ඤාප්ති. වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ මොකද්ද? කුසල් සිත් ඇත්තෙහුගේ හෝ අකුසල් සිත් ඇත්තෙහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තෙහුගේ යම් වචනයක්, තෙපුලක්, වාග් ભેදයක්, උදීරණයක්, ഘോഷයක්, ഘോഷ කර්මයක්, වාග් සංඛ්‍යාත වාග් ભેදයක් වේද වාචය කියන ලැබේ. වචන කතා කරන බවක් තියෙනවා. යන්දෙන්ද කණ්ඩ බොණ්ඩ කියලා මේක තමයි වාග් විඤ්ඤාප්ති කියලා කියන්නේ. ඒ කතා කරන ස්වභාවය දකින්ද විඤ්ඤාප්ති රූපය හැටියට. තේරෙනනේ? කතා කරනවා කියලා කරන එක යන්ද කියප එක ඇත්ත වෙන්නේ නැ මේ විඤ්ඤාප්ති රූපය කියන එක. ඒක හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දැක්කොත් යනවා එනවා කියලා වචන ටික ඇත්ත වෙන්නේ නැහැ. එතකොට දැන්නනේ මට අසභ්‍ය වචනින්නේ දැන්නේ. මට ගහනවා කියන්නේ මාව මරනවා කියන්නේ කියලා ඒක ඇත්ත වෙන්නේ නැහැ. විඤ්ඤාප්ති රූපේ අපිට මේ වචී විඤ්ඤාප්ති රූපේ කියන එක පිටසෙන් දැක්කොත් වචී විඤ්ඤාප්ති කියනකොට කතා කරන බවක් තියෙනවා නම් මේ දෙ extra රූප මාත්‍රයක් විතරයි. සතර මහා ධාතුන් නිසා විද්ධිමාන වෙන චිත්තචෛතසිකයන්ගේ උපකාරයෙන් මෙහෙවීමෙන් ඇති වෙන එතකොට මේ යම් වචනයක් තියෙනවා නම් එයා හොඳට වචී විඤ්ඤාප්ති රූපය හඳුනනවා. මේක විඤ්ඤාප්ති රූපයක්. ඒ රූපය දන්නේ සංකතයි පටිච්ච සම්පන්න. එතකොට ඒ වේද විඤ්ඤාප්ති රූපයයි කියන එකට නෝන යනකොට රූපය ඇත්ත වෙන්නේ වචනේ ඇත්ත වෙන්නේ. එයාට ඒ වචනේ කියලා වෙනද ගන්න විදිහට ගන්න බැන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ වචී විඤ්ඤාප්ති රූපය. ටික හිත කරමු. ඒකෙම මේ මහත්තුරින් එක අද පොඩි කරුණ ටිකක් මතක් කරන්නම්. මේවා මොන දේකට හරි ඉගෙනගෙන මෙහෙම ඉගෙනගන්න. එතනනකොට ලොකු නුවණක් පහළ වෙයි. තව සැරයක් මේවා ඉගෙනගෙන යනකොට එහෙම නිවෙනකොට අඩුපාඩු තියෙන තැන මේ කතා කරනකොට තියෙන අඩුපාඩුවක් තියෙන ඒවා උනත් ඉදිරියට නැතිල පිරීලා එනවා. හැම වෙලාවෙම දුවට මතක තබා ගන්න ඕනේ මේ කොයි දේ කතා කරන්නේ මේ ඔක්කොම මේ මේවා තියෙන යථාර්ථයක් තියෙනවා. ওই යථාර්ථය අපේ මනස පිහිටන්න යෝනේ. අපි කියන ඇහැ අනිදර්ශනයි සම්පටිගයි තියෙන බව ජීවිතේ වෙන්න ඕනේ. එතකොට ඇහැ ආරම්භය සිහි කර කර හිත හිත කල්පනා කර කර ඉන්න බෑ. රූපය සංදර්ශනයි සම්පටිගයි. හැබැයි අනිත්‍යයි සංකටයි පරිසම්පන්නයි පච්චුප්පන්න වර්තමානයි. අතීත රූපය නිරුද්ධ වෙලා අනාගත රූපය පිළිබඳ වර්තමානය විතරමයි කියන තැන සාප්පෙන්න ඕනේ. ජීවිතේ වෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට මේ මොහොතේ දකින්න රූපය වෙනකොට අනිත් හැම රූපයක්ම දන්නේ නැහැ අපි. නිරුද්ධමයි දැන්. අනාගත රූපය ඉපදිලා නැහැමයි. රහත් උනා වේවා නොඋනා වේවා අපි දැනගත්තේ වේවා නැත්තේ වේවා ඇත්ත සිද්ධිය ඕකයි. ওই සත්‍ය අවබෝධ කරන එකටයි ওই සත්‍ය කියන එක ජීවිතය කරගන්න එකටයි රහත් උනා කියලා කියන්නේ. නැත්තම් අපිට ඕනේ උතන ওই සිද්ධාන්තය තුල විතරයි කෙලස් වෙදෙන්නේ නැත්තේ. ඊට මෙහා දැකපු රූප තියෙනවා. රූප දකින්න පුළුවන්. තිබුණු රූප අනාගතයට රූප හැදිලා තියෙනවා. ඒක බලන්න පුළුවන් කියන තැන තියෙනවා කියන්නේ ওই පරිසරයට කෙලස් වෙදෙන්නේ. ඒක දැකපු රූප තියෙනවා. අනාගත අතීතය නිරුද්ධල නැහැ. අනාගතය ඉපදිලා නැහැ කියලා ওই වචන වලින් එන්නේ නැහැ. අපිට තේරෙන්නේ කුටිය තියෙනවා කියලායි. ඒ කියන්නේ අපිට යන්න ඉස්සෙල්ලා දැනුමු කුටිය හැදිලා කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ අනාගතය කියන එක නිරුද්ධ වෙලා නැහැ කියන එක ওই ක්‍රියාව තුල තියෙනවා නේද? ඔක අතහැරෙන්න ඕනේ. අද අපිට වේවා වෙන්න පුළුවන් නොවේවා වෙන්න පුළුවන්. අපි දැක්ක දැනගත්ත අය පුද්ගලිය දේවල් තියෙනවා කියන මට්ටම අතහැරෙන්න ඕනේ. මේ සත්‍ය තුල මනුස ජීවිතයේ පිහිටන තැනට එන්න ඕනේ අපි. මේ කතා කරන ඔක්කොම තියෙන උතෙන්ට ගේන්න. ඒක වෙනවා එක දෙයක් හැම වෙලාවෙම කරන්න. ඒ කියන්නේ සීලය ගැන කෙනා කෙනා දක්ෂ වෙන්න බලා ගන්න, සමාධිය ගැනත් කෙනා කෙනා දක්ෂ වෙන්න බලා ගන්න. මම දර්ශනය ගැන කෙටියෙන් පොඩ්ඩක් මතක් කරන්නම්. හැම වෙලාවෙම බහිද්දා ආරම්මනේ අවික්ඛිත්තේ. මහකටන මහරත්නාවට දේශනා කරන බහැර ආරම්මනේ පිහිටි බහැර ආරම්මනේ විඥානයේ පිහිටියනම් ඒ සිත වික්ෂිප්තයි කියන ගණයට යනවා. බහිද්දා ආරම්මනේ අවික්ඛිත්තේ අනෝකසාරී අනිකේතසාරී. රහතන් වහන්සේ කියලා කියන්නේ බාහිර ආරම්මනේ විඥානයේ පිහිටන්න දෙන්නේත් නැහැ. නිකේතසාරී වෙන්නේත් නැහැ. අනෝකසාරී වෙන්නේත් නැහැ. හරිද? ඒකෙදි බාහිර අරමුණේ පිහිටි සිත හැම වෙලාවෙම විසිරුණු හිතක් ගන්න යන්නේට යනවා. බහිද්ද ආරම්මනේ අවික්ඛිත්තේ. බාහිර ආරම්මනේ සිත විසිරෙන්න දෙන්න එපා. ඕක තමයි බලාගන්න ඕනේ. බාහිර ආරම්මනේ සිත විසිරෙන්න දෙන්න එපා කියලා කියන්නේ ඇහින් බලනකොටත් ඔබ වහන්සේලාට රූප ආරම්මනේ නොඉක්මවා බාහිද පෙනෙන රූපයයි කියන තැනක හිටියොත් මේ ඉන්නේ බාහිර රූපය. හිතෙන් යමක් සිහි කරනකොට සිහි කරන කෙනා හෝ දේ හෝ බැහැර තියනවා කියන තැනකින් අවසන් කරනවා නම් ඒ ඉන්නේ බාහිර ආරම්මන. බාහිර ආරම්මනේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ හැම වෙලාවෙම මේ පේන දේ විදර්ශනා කරන්න මේ නුවණ තියාගෙන මේ දෙපැත්තට පටිඝ සම්පස්සයෙන් උපදින දේ පටිඝ සම්පස්සයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන නිසා මෙහෙම සංඥාවක් පහළ වෙනවා නම් පහළ වෙනවා කියලා බලන්නෙම මේ පේන්නේ රූපයයි යන අදහසට යන්න තියෙන ඉඩ නැති වෙන්නයි. තේරෙනවද? එහෙම බල බල රූපයේ මේ පේන්නේ රූපයයි කියන වෙනද තිබුණු ආකල්ප සංකල්ප ඇති වෙන්න නොදී හිත රැකගන්න කරගෙන යන්න ඕනේ මේක. ඊට පස්සේ හිතට යමක් සිහි වෙනකොට මනස ධර්මාරමණ මනෝ ස්පර්ශය නිසයි මේ ධර්මයේ පහළ වෙන්නේ. ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා බැහැරට යන එක වළක්වගන්න. තේරෙනවද? මොකද මනෝ සම්පස්තයෙන් උපදින දේ තුල රැවටුනොත් gedara sihuna dakka de danagatta dewal sihuna kila bæhara yamak sihunoth pancha vinyanayage ipadima nawattanda bæ e de hoyagena yana eka nawattanda bæ dakina welawadi sparsha nisa me peenne rupey kiyana eka rævatunoth eke thina aadino wena mukuth neme ohoma dakkot e de aramunu karagena mano sampasya upadina eka hita upadina eka nathara karaganna bæ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැක්කොත් ඒකේ තියෙන ආදීන වෙන මොකුත් හින්දා නෙමෙයි. ඔහොම දකින්න දෙපා කියන්නේ. තියෙන දේ ආරම්භය නැවත සිහි වෙනවා කියන එක නතර කරන්න බෑ. දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා කිව්වොත් කියොත් දැක්කොත් දැන් කුටිය කියලා දෙයක් තියෙනවා කියලා අපි දැක්කොත් දන්නවනේ. දන්න තැනට නොයා ඉන්නේ නෑ යනවාමයි. ඒක සිහි කරලා යනවාමයි. ඒකේ තියෙන ආදීනෝ ටික එකයි. රූපය තිබුණොත් ඒ රූපය අරමුණු කරගෙන මනෝවිඤ්ඤාණ සම්පස්සයගේ ඉපදීම නවත්තන්න බෑ. මනෝවිඤ්ඤාණ සම්පස්සයගේ නිරෝධය නැතුව මනෝවිඤ්ඤාණ සම්පස්සයෙන් උපන්න දෙයට භවය තිබුණොත් රූපය තියෙනවා කියලා රැවටුනොත් ඒකේ තියෙන ආදීනව තමයි පංච විඤ්ඤාණයගේ ඉපදීම නවත්තන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම විදර්ශනා කරන්න දර්ශනය හැටියට දකින්න එකම දෙයක් මොන විදිහකට රූප ගැන බලලා හරි වේවා නාම ගැන බලලා නාම ධර්ම ගැන බලලා හරි වේවා යම් ස්පර්ශයක් නිසා පහළ වෙන දේ ස්පර්ශ නැතිනොත් නැති වෙනවා කියලා බලන්න. ස්පර්ශ නිරෝධය කියනකොට කරුණු දෙකක් වෙන්නට ඕනේ. උපං ස්පර්ශය නිරුද්ධ වෙන්නටත් ඕනේ. ඒ හේතුන් මත ස්පර්ශයක් උපදින්නටත් ඕනේ. දැන් අපි දන්නවා නිවන් දකින්නවා කියනකොට පුරාණ කර්මයට හටගත ජීවිතය නැති වෙනවා. ඒ කියන්නේ ඒ ස්කන්ධය නිරුද්ධ වෙන්නත් ඕනේ. මත ස්කන්ධය නූපදින්නත් ඕනේනේ. නේද? ඒ වගේ මේ චක්කු සම්පස්සය නිසා උපන්න වේදනා සංඥාව කියලා බලන චක්කු සම්පස්සය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා බැලුවොත් ඒකේ වෙන වාසිය තමයි ඒ ස්පර්ශ නිසා හටගත්ත දේ ස්පර්ශ නැති වෙනවත් කියලා බලනවා. ඒ ධර්මයේ ආරම්භය රූපී ඇති බවට උපදින මනෝ ස්පර්ශයට ඉඩ නැහැ. මේ ස්පර්ශයත් නිරුද්ධ වුණා මනෝ ස්පර්ශයකුත් නැහැ. නමුත් අපි රූපය තියෙනවා කියලා දැක්කොත් මේ ස්පර්ශ නිසා හටගත්ත දේ රූපය තියෙනවා කියන තැනින් අපි හිටියොත් අපි දැක්කත් නැතත් ඒ ස්පර්ශය නිරුද්ධ දෙයි. නමුත් ඒ රූපය අරමුණු කරගෙන නැවත මනෝ ස්පර්ශය උපදින එක නතර වෙලා නැහැ. ඒ හේතුවෙන් නැවත ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය දැක්කත් නැතත් නිරුද්ධ වෙනවමයි. ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මතු ස්පර්ශය ඇති වෙන විදිහටද නැති වෙන විදිහටද කටයුතු කරන්නේ කියන එක ගැනයි මෙතන තියෙන වටිනාකම තියෙන්නේ. තේරුණා නේද? ඔය කියන අර්ථ ඔක්කොම එක තැනකට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ මතු ඉදීම නැති කළා කියලා කියන එකෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ස්පර්ශය අපි මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන් දෙනාගේ එකතු ස්පර්ශ නිසා සංඥාවක් නැහැටගත් ස්පර්ශ නැති වෙනවනේ කියලා මං ඔහොම බැලුවත් නැතත් මේ ස්පර්ශ නිසා රූපේනේ පේන්නේ ස්පර්ශ නැති වුණු රූපේ නැති වෙනවනේ කියලා බැලුවත් නැතත් මේ ස්පර්ශය නිරුද්ධ වෙනවමයි. ඔය ආකල්ප දෙකේ වෙනස මොකද්ද? දෝෂෙ මොකද්ද? මේ ස්පර්ශ නිසා සංඥාව පහළ වෙන ස්පර්ශ නිසා සංඥාව නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් රූපය ඇති බවට සිහි කරගෙන උපදින්න තියෙන මනෝ සම්පස්සිය එන්නේ නැහැ. රූපය තියෙන්නේ දැක්කේ මේ ස්පර්ශ නිසා රූපය පේනවා. ස්පර්ශ නැතිනම් රූපය නැතිනවා කියන තැනකින් හිටියෝ. එතන තියෙන ආදීනව ටික තමයි මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොටම මනෝ සම්පස්සේ ඒ රූපය අල්ලගෙන උපදිනවා. උපදින්න පුළුවන්. ඒ තියෙන රූපයක් තිබුණොත් ඒක විඥාන කිටියක්මයි. විඥානය කියන එක ඇති වෙනවමයි. මේකයි එකේ තියෙන ආදීනව. මෙහෙම බලන් දෙපා කියලා කියන්නේ ඒ එහෙම බැලුවාම වෙන අවාසිය හා නොබැලුවොත් එහෙම වාසිය කියන දේ හිතන්න. කවදාවත් මේ ස්පර්ශ නිරෝධයක් කරන්න හම්බ වෙන්නේ ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. වර්තමාන ස්පර්ශ නිරුද්ධ වෙන්නත් ඕනේ, මතු ස්පර්ශය නූපදින්නත් ඕනේ. ඒ විදිහට බලනවා නම් මේකට කියනවා සලායත නිරෝධ ස්පර්ශ නිරෝධයට බලනවා කියලා. වර්තමානයේ ස්පර්ශ නිරෝධයට බැලුවත් මතු ස්පර්ශය ඇති වෙන විදිහට නම් ඉන්නේ ආ ස්පර්ශ නිරෝධයට බැලුවා නෙමෙයි. ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන් දෙනාගේ එකතු ස්පර්ශ ස්පර්ශ නිසා මේ රූපය පේනවා ස්පර්ශ නැති වෙන රූපේ නැති වෙනවා කියලා බැලුවා ඒ රූපේ නැති වුණත් රූපේ දැකපු වෙලාවේ තිබුණු රූපය හෝ සිහි කරගෙන හිත උපදින්න පුළුවන් බව එන්නේ අපි කියන්නේ සීතකරණයේ අරිනකොට ලයිට් එක පත් වුණා වහනකොට නිවුණා අරින්න පෙර නිවිලා තිබුණා අරිනකොටම පත් වුණා ගහුවට පස්සේ නිවිලා තියෙනවා කියලා දැනගෙන හිටියත් දැකපු එක සිහි කරන්න බැයිද සිහි කරනකොටත් එහෙම අරිනකොට හෝ පත් වෙන ආලෝකයක් තියෙනවා නම් සීතකරණයේ අහෙ දොර හරි අරිනවා ගිහලානේ තේරෙනවද මේ කීපේ ඒ වගේ ඇහැ රූප චක්‍රියන් තුන් දෙනා ගැටුණු නිසාමයි රූපේ පේන්නේ ගැටලා තියෙනකන් තියෙනවා හේතු ටික නැති වෙනකොට රූපේ නැති වෙනවා කියලා දැනගත්තා එහෙම හේතු ටික නිසා හෝ ගැටිලා බහැර තියෙන රූපයක් නම් හම්බ වුනේ තණ්හාව යෙදුණු අවස්ථාවට හේතු ටික ගැටවගෙන හරි හදාගෙන හරි මට රූපේ බලන්න පුළුවන් සිනතන කියන්නේ නැද්ද යනවා අනිත්‍ය තමයි නමුත් අනිත්‍ය උනේ බලන්න පුළුවන් රූපේ සිනතනකින් තණ්හාව යෙදෙනවා නමුත් රූපය කියන එක අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම අතහැරෙන්න ඕනේ එහෙම අතහැරුණොත් තමයි විඥාණයට දැසගන්න ඉඩ නැහැ රූපේ විඥාන කිතියක් නෙමෙයි එතකොට අතීත අනාගත වර්තමාන රූපය අතහැරුණා කියලා කියන්නේ ආධ්‍යාත්මික බාහිර රූපයත් අතහැරිලා ඖදාරික සුකුම රූපයත් අතහැරලා හීන ප්‍රණිත රූපයත් අතහැරලා දුර ළඟ රූපයත් අතහැරිලා එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණිත දුර ඖදාරික සුකුම හීන ප්‍රණිත දුර ළඟ හැම රූපයක්ම සබ්බන් රූපං නේතමම නේසුහමස්මි නිමේසු අත්තාති ඒව මෙත යථාභූතං සම්මපඤ්ඤා දත්තබ්බ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා නුවණින් දත යුතුයි මම මගේ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මෙහෙම රූපය ඇති බව පිළිගන්නා බවම හම් වෙන බවම අල්ලා ගන්න බවම තමන් යයි ගත්ත ඇයි අජ්ජෝසායතිත්ති බැසගෙන පවතින රූපය කියලා පිළිගන්න බවම රූපය පිළිගත්තා රූපය පිළිගන්න බවම ඒ රූපය පිළිගත්තා රූපය අසුරු කෙරුව වෙනවා රූපය පිළිගන්නේ නෑ යා රූපය කියන එක පිළිගන්නේ නැති වෙනවා බැහැර කරනවා පිටිසින දසින දවස රූපයෙන් නිදෙනවා ඒ නිසා තිතිම දේ තමයි යම් ස්පර්ශයක් බලනෝ නම් ස්පර්ශ නිරෝධයට බැලුවා කියලා කියන්නේ ඒ ස්පර්ශය නිරුද්ධ වෙන්නත් ඕනේ ඒ ස්පර්ශ නිරෝධයට බලපු හේතුවෙම මතු ස්පර්ශයක් නොවෙන්නත් බලනවා අපි කියමු මනෝ සම්පස්සය නිසා gedara kela matak kenawada me manoh sampasya nisa ne hata gatte manoh sampasya nathiyun nathiyenawat kiyala balanawa balapu ekenma bæhara gedara kela ekak balanna yanna tiyena hetuwada nathi wela tiyena namuth manoh sampasya anithya dakinne bæri unu api kiyemuko gedara kela sihi wenakota manoh sampasya anithya dakinne bæri unu bæhara tiyena gedara sihi une kiyala dakkot මෙතන අනිත්‍ය දකින්නෙත් නෑ ඒකේ තියෙන ආදීනව තමයි දැක්කත් නැතත් ඒ ස්පර්ශ නැති වෙනවා නමුත් gedara කියන එක හොයාගෙන ගිහිල්ලා ආයේ චක්කු සම්පස්ය කියන එක පොදින විදිහට ඉන්නේ බහැර ආරමුණේ විඥානේ පිහිටියොත් නැවත ස්පර්ශය කියන එක ඇති වෙන එක නවත්තන්න බෑ චක්‍රයක් එන්නේ අද මේ ස්පර්ශයෙන් බහැර තියනවා කියලා කියන්නේ ඊගවට යන්න තියෙන රවුමට ඉඩ ආපහු හම්බ වෙනකොට ආයෙත් බහැර කියලා කියන්නේ ආයෙත් හොයාගෙන යන්න තියෙන ඉඩ කොහොම වෙන්නේ ඒ හින්ද බාහිර ආරම්මනේ මිදි තමයි යන්න වෙන්නේ මේ විදිහට මෙහෙම බල යන්න ඒ විදිහට කරනකොට ඉබේමයි අනිකේතසාරි වෙන්නේ අනිකේතසාරි කියලා කියන්නේ නිකේතසාරි කියලා කියන්නේ ඇහැ රූපය ඇහැට නිකේතනයක් ශබ්දය කනට නිකේතනයක් නාසය ගන්ධට නිකේතනයක් ගන්ධේ නාසයට නිකේතනයක් රස දිවට නිකේතනය නවාතන පොත්තබ්බේ කයට නිකේතනයක් කියනවා නිකේතසාරී කියන්නේ හැම වෙලාවෙම රූපය අරමුණු කරගෙන ඇහැ රූපය අනුව හැසිරෙනවා නිකේතනය හැසිරෙන නිකේතනය නවාතන රහතන් වහන්සේ කියන අනිකේතසාරී රහතන් වහන්සේ නිකේතනසාරී නෑ නිකේතනය හැසිරෙන්නේ නෑ හැම වෙලාවෙම ඒ හින්දා රහතන් වහන්සේ කියන අනිකේතසාරී කියලා ඊට පස්සේ රූපය මේ විඥාණයට මේ කය කියන ඕකය කියලා බැසගෙන ඉන්න තැන. ඕකසාරි රූපය අරමුණු කරගෙන විඥාණය මේ කයේ හැදෙනවා. වේදනාව අරමුණු කරගෙන සංඥාව අරමුණු කරගෙන සංකාරය අරමුණු කරගෙන විඥාණය මේ කයේ හැදෙනවා. සද්දය, ගන්ධය, රසය, පුට්ටබ්බේ අරමුණු කරගෙන විඥාණය මේ කයේ හැදෙනවා. එහෙනම් ඕකසාරි කියනවා. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස තියෙනවා නම් ඒක අරමුණු කර කර හිත නැවත නැවත මේ කයෙමයි උපදින්නේ. ඉතින් කියන ඕපසාර. රහතන් වහන්සේට අනුඕපසාරය කියලා කියනවා. රහතන් වහන්සේගේ සිත බහිද්ධාරම්මනේ අවික්කිත්තේ. බාහිර ආරම්මනේ විසිරිලක් නැහැ. අනිකේතසාරි. නිකේතන වල හැසිරෙන්නේ නැහැ. අනුඕපසාරි. ඕකසාරිද නැහැ. උන් ওই තැනට එන්න යෝනේ. ඕන විදිහට. ඔය තැනට එන්න බෑ. ඔය තැනට එන්න බෑ. කොහොමද මේ ස්පර්ශ නිසා උපදින ධර්මයේ ස්පර්ශ නැතිව නැති වෙනවා කියන දර්ශනයකින් තොර ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ එක්කන්තයක ස්පර්ශ සමුදය එක්කන්තයක ස්පර්ශ නිරෝධිය නේද කියලා ස්පර්ශ නිරෝධය කියනකොට හොඳට මතක තියාගන්න ඒ ස්පර්ශයගේ පටික සම්පස්සේ නම් පටික සම්පස්සේ නිරෝධය දකින්නත් ඕනේ අදිවචන සම්පස්සේ නූපදින විදිහට නූපදින්නත් ඕනේ පටික සම්පස්සේ අනිත්‍ය දැක්කට නිරෝධය දැක්කට වැඩක් නෑ අපෝ අදිවචන සම්පස්සේ එනවනම් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා කිව්වට වැඩක් නෑ මනෝමින් එක සිහි කරගන්න පුළුවන්කම ඉතුරු වෙලා නම් අනිත්‍ය වුණත් අනිත්‍ය විච්ඡේදේ සිහි කරන්න බෑද පුළුවන් නේද මෙතන තියෙන සිවුම් සිද්ධියක් තියෙන්නේ ඒකෙන් දැන් රූපය කියපු එක එක මොහොතකට හරි බාහිරෙන් හරි දැක්කහන අනිත්‍ය වෙන්න පුළුවන් නමුත් දැකපු රූපේ සිහි කරන්න පුළුවන් සිහි කළ හේතු ටික හදාගන්න පුළුවන්. නමුත් එක් මොහොතකටවත් සිහි කරන්න බෑ කියන දැනකට ආවොත් තමයි මිදෙන්නේ. රූපේ කියන එකෙන් ඒ මානසික මට්ටමේ මිදුනොත්මයි ඒ සඳහා මේක පිරිසිඳ දකින්න වෙන මුකුත් කරන්න ඕනේ නෑ රූපේ කියන එක පිරිසිඳ දකින්න. රූපේ පිරිසිඳ දැක්කහම රූපෙ මිදෙනවා. හරිද? ඔන්න ඔය විදිහට විදර්ශනා කරන්ද ඔක මේ මගේ පෞද්ගලික දෘෂ්ටියක් නෙමෙයි මතක් කළේ එකෙන් ධර්මතාව ටික පේන මට්ටමට කිව්වේ මේ විදිහට උනේ නැත්නම් විඥානේ පිහිටනවාමයි. එතකොට බහැර අරමුණේ විඥානේ පිහිටන්න දෙන්න එපා. බහැර අරමුණේ කියන්නේ පටිඝ සම්පස්සේදී රූප ආයතනේ, සද්ධා ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ අනුව යන්න දෙන්න එපා විඥානේ. මන ආයතනේදී මන සම්පස්සේ ධම්මා ආයතනේ අනුව යන්න දෙන්න එපා විඥානේ. ඒ ටිකෙන් ආවරණය වෙනකොට මේ ටික අනිදර්ශන බවින් මිදිලා ඉන්නේ. සංදර්ශන ටිකෙන්, සප්පටික ටිකෙන් බාහිර ආරම්මණයන්ගේ මිදෙනකොට ආධ්‍යාත්මිකය කියලා පණවන ධර්මතාවයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉබේමයි ඉතුරු ධර්මතාව ටික තේරෙන්නේ. ඔය සිද්ධිය සාත් කරගන්න දකින්න නුවන් ටික ටික බලන්න. ඒකට උපකාර පිණිස චේතු සම්මතයක් වඩන්න සීලයක පිහිටලා ඉන්න සීලයක පිහිටලා හිත වඩවඩ මේ ස්පර්ශ නිරෝධයට බලන්න ස්පර්ශ නිරෝධය කියනකොට උපන් ස්පර්ශය නැති වෙනතත් මතු ස්පර්ශ නූපදින විදිහට බලන්න එහෙම වෙන්න නම් බාහිර ආයතනේ මිදෙන විදිහට බැලුවමයි වෙන්නේ හොඳයි එහෙනම් හැම දිනකටම යහපතක්ම වේවා